ඊළඟට දලසල්හ පෙරුම මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු සහෝදර මන්ත්‍රීතුමියනි, ඉතාම වැදගත් විෂයන් තුනක් පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම එක අමාත්‍යංශයක් භාරව මීට වසර දෙකකට පෙර කටයුතු කරපු කෙනෙක් නිසා උද්‍යෝගයෙන් යුතුව සභාවේ ජනතා නියෝජිතන්ගේ සංඛ්‍යාව අඩු වුණත් උද්‍යෝගයෙන් යුතුවයි මම මේ විවාදයට සහභාගි වන්නේ. පළමුවෙන් මං සුබපැතීමක් එකතු කරන්න කැමති අපේ මිතුරු ඇමතිවරුන් තිදෙනා වෙත. අපේ සහෝදර සුසිල් ප්‍රේම් ජයන්ත ඇමතිතුමා, ඒ වගේම මහින්ද සමරසිංහ සහෝදර ඇමතිතුමා සහ කිරියල් ඇමතිතුමා වෙත අපේ සුබපැතුම් පළමුවෙන් ඉදිරිපත් කරන්න කැමති. විශේෂයෙන් මේ අමාත්‍යංශ දෙකක ඉන්නවා, අපිත් එක්ක සමකාලීනව පාර්ලිමේන්තුවට අපට ඉලාන් පෙර ඇමතිතුමා රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට සහ මගේ ගුරුවරයෙක්, මගේ භෞතික විද්‍යා ගුරුවරයා වෙච්ච මොහනල් ගේරුමැතිතුමා ඉන්නවා රාජ්‍ය ඇමතිවරයා විදිහට. එතුමාටත්, රංග බණ්ඩාර රාජ්‍ය ඇමතිතුමාටත් ඒ වගේම අපේ ස්තුතිය, අපේ සුබපැතුම් ඉදිරිපත් කරන්න කැමතියි. නමුත් මුලාසුනේ මන්ත්‍රීතුමියනි, මේක මේ අමාත්‍යංශ තුනේ කාර්ක සභා අවස්ථාවේ විවාදය මිසක්කා අවමංගල සභාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි අවමංගල සභාවක තමයි සියලු හොඳ මතු කරන්න උත්සාහ ගන්නේ. මේ කාර්ක සභා අවස්ථාවේ විවාදය. ඒ නිසා මේ පිළිබඳව ලැබිච්ච කෙටි වේලාව ඇතුලේ කරුණු කීපයක් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මූලිකවම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය කේන්ද්‍ර කරගෙන කෙටි කාරණා කීපයක් පමණක් උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශ සම්බන්ධයෙන් සඳහන් කරමි. විශේෂයෙන් මේ කාරණාවේදී කෙටියෙන් තියෙන නිසා මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධයෙන් කරන කාරණාවේ විශේෂයෙන් ඔබතුමීට මතක ඇති පහුගිය මැතිවරණ ව්‍යාපෘති රාශිය ඇතුලේ ජනාධිපතිවරණය, මහා මැතිවරණ, මේ හැම මැතිවරණයකදීම ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙච්ච, කේන්ද්ර වෙච්ච සඩම් පාට තිබුණා මහා මාර්ග අමාත්‍යාංශය ඉලක්ක කොටගත්. එයිනුත් අධිවේගී මාර්ග, අධිවේගී මාර්ග සම්බන්ධයෙන් එදා මේ රටේ මතුණු ජනප්‍රිය මතය තමයි මේ අධිවේගී මහා මාර්ග හදන්නේ. ඒක හදන්න පුළුවන් වියදමට වඩා 80%ක් වැඩියෙන් මැතිවරණ වේදිකාවේ කියුනේ අපි આવොත් මිට මේ යන මුදලින් 20කින් මේක හදන්න පුළුවන් කියලා. සමහර වෙලාවට රූපවාහිනී විවාදවල ඇහුණා මේ අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින්ද කියලාත් ඇහුණා. මම කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. ඒ මැතිවරණ වේදිකාවේ රූපවාහිනී විවාද අස්සේ අධිවේගී මාර්ගවල දූෂණය ගැන කතා කරනකොට ප්‍රධාන චෝදනා පහක් ඉදිරිපත් වුණා සමාජයට. මොකද චෝදනා පහ? එක, මේ අධිවේගී මාර්ග දෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව unsolicited proposals විදියට. ඒක චෝදනාවක්. දෙක, කිව්වා මේ අධිවේගී මාර්ග දෙන්නේ චීනෙට. තුන, චෝදනාව ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ගන්නේ අධික පොලියට චීනයේ එක්සිම් බැංකුවේ. දෙන්නේ චීනෙට, ගන්නේ අධික පොලියට, දෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව unsolicited විදියට. සහ ඊළඟට කිව්වා කිලෝමීටරයකට යන මුදල, රුපියල් බිලියන 6කට වැඩි කිලෝමීටරයකට යන මුදල ඒ කොළඹ නගරේ. දැන් අපේ ගරු සභානායකතුමා තියෙන වේදිකා මේ සභාවේ ඔබතුමන්ලගේ ආණ්ඩුව මේ ගත වෙච්ච කෙටි කාල සීමාව තුළදී ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති ගත්තොත් කැලණියේ ඉඳ කඩවතේ ඉඳලා මීරිගමට, ඊ පෙරද දුන්නා මීරිගම සිට බෝලවලාන, නක්කල ගමුව, කුරුණෑගල දක්වා ඊළඟ දෙන්න බලාපොරොත්තු වෙනවා කුරුණෑගල සිට දඹුල්ල. ඒ වගේම ගලගෙදර දක්වා. ඔබතුමා ගම් ප්‍රදේශේ. දැන් මේ දීපු ඒව කොහොමද උනේ? එක උදාහරණයක් ගත්තොත් කඩවත ඉඳලා මීරිගමට කිලෝමීටර් 38ක්. කාටද මේක දුන්නේ? චීන සමාගමකට. දුන්න ටෙන්ඩර් කැඳවලද? නෑ. අන්සොලිසිටඩ්. මුදල් කොහෙන්ද? චීන එක්සිම් බැංකුවේ. කිලෝමීටර් වියදම කීයද? බිලියන 6.4යි. ලේන් 4ට. එසා පෞගිය මැතිවරණ වේදිකාව ඇතුලේ කියපු සියලුම කාරණා මුළු මනි මුල්ලංගඩේ කළා. මං ගරු ක්‍රියල්ල මැතුමා ඉතාම ආචාරශීලී ඇමතිවරයෙක් විදිහට මං ගරු කරනවා. ඔබතුමාට මං ආරාධනා කරනවා ජනාධිපතිවරණ වේදිකාවේ රූපවාහිනී විවාද ඇතුලේ මේ පිළිබඳ කතා කරපු බුද්ධිමතෙක් මහාචාර්ය අමල් කුමාර්ගේ මැතුමා ගිය සන්ඩේ ටයිම්ස් පුවත්පතට
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
ඉදගම කොට සබතුමා ගෝවා බිලියන 6.1 ගණක් කියලා. බිලියන 4.26යි. 4.26යි.
මේ ගරු ඇමතුමා
කතා කරන්නේ.
මේ ගරු ඇමතුමා ගරු මන්ත්‍රීතුමනේ ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා. මම මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට ගරු ඇමතුමා දීපු උත්තරේ තියෙනවා. මම පාදක කරගත් ඒ උත්තරේ. එස ගරු අනේ සමායනේ මට බාධා කරන්න බා කෙටි වෙලාවක් තියෙන වෙලාවේ මම මේ චරිත ඝාතනයක් නෙමෙයි කරන්නේ. පාර ගැයීමක් නෙමෙයි කරන්නේ. ගරු මුලසුනේ මන්ත්‍රීතුමියනි, එතකොට කිලෝමීටරක වියදම 1. දැන් මම ඔබතුමාට ආරාධනා කරන්නේ මම කියන දේ නලින් මන්ත්‍රීතුමා ගන්න එපා. මම වැඩ දැන් අයින් කරන්නේ. මේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පෞගිය මැතිවරණ ව්‍යාපාරය තුළ තමුන්නාසලට ඉහළම දායකත්වය දීපු මාචාර අමල් කුමාරගේ මැතිතුමා ගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මේ ගැන පැහැදිලි විග්‍රහයක් කරනවා. එතුමා තමුන්නාසලගේ පැත්තේ ඉන්නේ මේ වෙලාවේ. අන්න එතුමාගේ ලිපිය කියවන්නේ. මම කියන දේ බැහැර කරලා නලින් මන්ත්‍රීතුමා එතුමාගේ ලිපිය කියවන්නේ. එතුමා පැහැදිලිව කියනවා එදාට වඩා බරපතල කාරණා දැන් මතුවෙනවායි කියලා. ඒ කෙසේ වෙතත් මම ඒ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ මන්ත්‍රීතුමන්ලා දිගින් දිගට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මම විශේෂයෙන් මගේ අවධානය යොමු කරන්න කැමති වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ශිෂ්ටයට. දැන් අපි අමාත්‍යංශයේ ඇමතුමා රාජ්‍ය ඇමතුමා ක්‍රියාකාරීත්වය ඒ ආයතන ප්‍රගතිය මනින මිමි මොනවාද? කොහොමදයි මනින්නේ? මේ සභාවේ අපි අමාත්‍යවරු විදිහට හිටියා පවත්වන කතාවලින්ද? එමෙතන මේ තියෙන පොත ඇතුලේද? පස්තාරවලින්ද? දරෝ මන්ත්‍රීතුමියනි මොකක්ද ගිය අවුරුද්දේ වාර්ෂික දායකත්වය? අදාළ අමාත්‍යංශයේ අයවැය තුලින් බාණ්ඩාගාරින් දීපු සම්මාදම මොකක්ද? ඒ අමාත්‍යංශයට. ඒ සෙක්ටර් එකේ ඩෙවලොප්මන්ට් එක ඒ ශේෂ්ත්‍රය ඇතුලේ වෙච්ච සංවර්ධනය මොකක්ද? ඒ වගේම ඊළඟ වසර කීපයට සඳහා තියෙන සැලැස්ම මොකක්ද? මේව තමයි ප්‍රධාන දර්ශක. මේව තමයි මිමි. මේව තමයි කෝදු. මේවෙන් තමයි අපි අදාළ අමාත්‍යංශය මනින්නේ. දැන් අපි මේ අමාත්‍යංශය ඒ මිමි වලින් මැම්ම මොකද වෙන්නේ? අපි මනින්න ඉස්සෙල්ලා තව කාරණාවක් තියෙනවා. මේ ප්‍රගතිය පිළිබඳව කාර්යසාධන වාර්තාව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ CD එකක් තියෙනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමියනේ මුලාසනේ ඉන්න මේකේ මේ කාර්යසාධන වාර්තාවේ මුල්‍ය කාර්යසාධනය සඳහන් වෙලා නැහැ. ඇමතුමා හිටියනම් මම අහන්න ඕන. ඒ මුල්‍ය ඇමතුමා එනෝ ගරු ඇමතුමනි, ඔබතුමා ඉදිරිපත් කරපු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාවේ මුල්‍ය මේ කාර්ය සාධන වාර්තාවේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳව සඳහනක් නැහැ. ඒක අමතක වීමකින් වුණ දෙයක්ද? එහෙම නැත්නම් කොහොමද ඒක උනේ? අපි විශේෂයෙන්ම මේක පදනම් කරගෙන මේ වාර්තාව මේ සාකච්ඡාව දිගහැරෙන්නේ. අතරද්දක්ද? අමතක වීමක්ද? සංගවීමක්ද? එහෙම නැත්නම් මගහැර යාමක්ද? මේ ප්‍රශ්න නිතරින්ම ඔබතර පෞද්ගලිකව තියෙන මේ අකමැත්තකට නෙමෙයි නිතරින්ම මේ ප්‍රශ්න මතු වෙනවා. ඇයි මුල්‍ය කාර්සාධක වාර්තාව මෙතන නැත්තේ කියලා. හැබැයි අයවැය ඇස්තමේන්තු දිහා බැලුවෙන් පස්සේ අපට තේරෙනවා මේ සභාවට ගරු මුදල් ඇමතුම අධිරවත් කරපු අයවැය ඇස්තමේන්තු ඇතුලේ බරපතල ගැටලුවක් තියෙනවා ගරු ඇමතුමයි. මොකද ඒ ගැටලුව? එතුමගේ වාර්තාවේ කියනවා අර ව්‍යාපෘතියේ තියෙන SSDP Skills Sector Development Program එක. ඒකේ ප්‍රගතිය මුල්‍ය ප්‍රගතිය කියනවා 2014 100යි 2015 57යි 2016 124යි 124යි. අපි ඒ කාලේ ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝක බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන 300 200ක යෝජනා ක්‍රමයක් අනුමත වුණා. දැන් අවුරුදු 6කට අනුමත වෙච්ච ව්‍යාපෘතිය. දැන් අවුරුදු 3ක් මේ 3 වෙනි අවුරුද්ද ගමන් කරන්නේ. රුපියල් වලින් ගත්තොත් රුපියල් මිලියන 30,000 මේ ශේෂ්ත්‍රයට ගරු මන්ත්‍රීතුමනි ඉතිහාසයේ යොමු වෙච්ච දෙවැන්තම මුදල් කන්දරාව. රුපියල් මිලියන 30,000 මේ අයවැය ඇස්තමේන්තු ඇතුලේ ගරු ඇමතුමනි මේ වාර්තාව ඇතුලේ මුදල් ඇමතුමාගේ එයින් අවුරුදු 3ක් ගත වෙනකොට වියදම් වෙලා තියෙන්නේ රුපියල් මිලියන 5000ක් විතරයි. ඉතුරු මිලියන 25,000 අවුරුදු 3ක් ඇතුළත. මේක අභියෝගයක්. ඉෂ්ට කරගන්න අමාරු අභියෝගයක්. ඒ සෙක්ටර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන පොදුවේ ගත්තොත් අමාත්‍යංශෙ විදියට මොකද වෙලා තියෙන්නේ? දැන් DDT දෙපාර්තමේන්තුව ඇරෙන්න 2014 ප්‍රගතිය 80යි කැපිටල් රිකරන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. 2015 61යි 2016 15යි 2016 15යි සමාන ශේෂ්ත තියෙනවා ඒ වාර්තාව ඇතුලේ. දැන් උදාහරණයක් විදියට සාගර විශ්වවිද්‍යාලයට අලුත් උපාධි පාඨමාලා ඇතුල් කරන්න මිලියන 300ක් වෙන් කරාම ප්‍රගතිය ඔබතුමාගේ වෙලාවට දෙනවා.
නේ නෑ ඔබතුමාට මේ පැහැදිලි කිරීමක් කරන්නයි මම නැගිට්ටේ. මම ඇත්ත වශයෙන්ම පිළිගන්නවා මම අපේක්ෂා කරපු ප්‍රගතිය මෙතෙක් මට ලබා ගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මූල්‍ය ආයෝජනය පිළිබඳ කතා කරනකොට. හැබැයි ඔය දීලා තියෙන ඇතුල් කරලා තියෙන සංඛ්‍යාලයකන සෙප්තెంబර් මාසෙ දක්වා පමණයි.
නෑ නොවැම්බර් අවසාන ඔක්තෝබර් 30 දක්වා යමු.
නෑ අවසාන
මේ වාර්තාව තියෙන ඔක්තෝබර් 30.
ඔව් දැන්
ඒක තව මාස يعني
අවසාන මාසෙ ඉවරයි. ඔව් අවසාන කාර්තුව ඇතුල් කරලා නැහැ.
ඒක ඩබල් වුණත් 30යි.
එතන තමයි අත්‍ය වශයෙන් වැඩිපුර ගෙවීම් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ අවුරුද්දේ අවසාන වෙනකොට ඔබට වඩා ප්‍රගතියක් අපිට
මීට වඩා වෙයි. හැබැයි උපරිම ඔබතුමාට 30ට එන්න පුළුවන් වෙයි.
නෑ මම හිතන්නේ
ඔබතුමාගේ ශිලාචාරකමකට මම අගය කරනවා.
වඩා ගන්න පුළුවන්. හැබැයි මදි. මම ඒක පිළිගන්නවා.
බොහොම සුදේ. බොහොම සුදේ. ඒ අතරේ ඔබතුමා විශේෂ අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මම ඒකයි උපුටා දැක්වේ. සාගර විශ්වවිද්‍යාලයේ ගිය අයවැයෙන් මිලියන 300ක් විතර වෙන් කරනවා. හැබැයි ප්‍රගතිය 0යි. CGTTI ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මිලියන ඉන්ටේක් එක වැඩි කරන්න කියලා ඉන්ක්‍රීස් ද ඉන්ටේක් ඔෆ් CGTTI මිලියන 500ක් වෙන් කරනවා. ප්‍රගතිය 0යි. මම හිතන්නේ ඔබතුමන් වෙලා තියෙනවනේ. ප්‍රගතිය 0යි. මේ ආකාරයෙන් තමනාස්ලගේ වාර්ෂික ප්‍රගතිය යනකට මෙවර අයවැයෙන් කර මුදල් ඇමතුමා වෙන් කරන්නේ කොහොමද? ගියවර 2016ට සාපේක්ෂව ඔබතුමාගේ අමාත්‍යංශයේ 51ක් අඩු වෙනවා. 51ක් අඩු වෙනවා. අපිට ඇඳලා පින්තූරේ මොකක්ද? බාණ්ඩාගාරයෙන් දෙන මුදල් වලින් 52ක් අඩු වෙලා තියෙනවා. එක පැත්තක. අනෙක් පැත්තෙන් ප්‍රගතිය පිළිබඳව සෙක්ටර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රස් එක පිළිබඳව ලොකු අර්බුදයක් මතුවලා තියෙනවා. ඒ වගේම දැන් මේ වාර්තාවේ තියෙනවා මේ කාර්යසාධන වාර්තාවේ තමනාසලා ප්‍රතිදින කළ තියෙන අලුතෙන් පාඨමාලා පසුගිය කාලය තුළදී අලුත් පාඨමාලා 455යි. ඔතෝ අමාත්‍යංශයෙන් අහන්න කරු ඇමතුමනි අපි 2014 දෙසැම්බර් වෙනකොට පාඨමාලා වලින් 80ක් ප්‍රතිදිනේ කරන්න ඕනේ කියලා ඉලක්කයක් හඹාගෙන ගියා. අපිට ලං වෙන්න පුළුවන් උනේ 58කට විතරයි. අපි අමාත්‍යංශ වගකීම් බාර ගන්න 28ක 30ක තිබිච්ච ප්‍රතිදිනේ වෙච්ච පාඨමාලා සංඛ්‍යාව. හැබැයි 2015 ඉලක්කයක් ගත්තා. ඒක අතරමඟදී නතර වෙන්න ඇති. අපි දැන් ඔබතුමාලා ඉන්නේ 58ක 60කට අඩු ඉලක්කයක. ප්‍රතිදිනේ වෙච්ච පාඨමාලා සංඛ්‍යාව. ඒ ගැටලුව. එනිසා මේ NVQ ප්‍රතිදිනේ කිරීම ඉතාම වැදගත් වෙනවා ශිෂ්‍යයට වගේම ප්‍රජාවට වගේම අපේ සමාජයට. එනිසා මෙන්න මේ කාරණා මම මේ ඉදිරිපත් කරන්නේ ඔබතුමාට වැදගත් වෙන නිසා. දැන් ගිය අයවැය කතාවේදී ගරුව මුදල් ඇමතුමා විශේෂයෙන් මම කිව්වා ඕෂන් යුනිවර්සිටි එකට මිලියන 300ක් වෙන් කරපු කාරණේ ප්‍රෝග්‍රස් එකක් නෑ. ඊට අමතරව මිලියන 500ක් වෙන් කරපු එක CGTTI ප්‍රෝග්‍රස් එකක් නෑ. ඊට අමතරව තව මිලියන 3000ක් අමතර මුදල්. මේ අමතරව මෙවර අයවැය ලේඛනයේදී එතුමා කියනවා මිලියන 300ක් ස්කෝලර්ෂිප්ස් වලට ශිෂ්‍යත්ව ප්‍රදානයක් සඳහා. හොඳ වැඩක්. ශිෂ්‍යත්ව ප්‍රදානයක් සඳහා. ඒක නොමිලේ දෙන නෙමෙයි. එතුමා ඉලක්ක කරනවා ඉන්ඩස්ට්‍රීස් හතරක්. ටුවරිසම්, ටෙක්ස්ටයිල්, කන්ස්ට්‍රක්ෂන්, සිනමන් ඉන්ඩස්ට්‍රී. මේ හතර පාදක කරගත්තු අපේ රට අත්‍යවශ්‍ය කාරණාවන් නිසාවෙන් කියනවා මිලියන 300ක් වෙන් කරන ශිෂ්‍යත්ව දෙන්න. හැබැයි මම අද ඊයේ හෝ පෙරේදා ගරු ඇමතුමනි පත්‍රයක දැක්කා නොමිලේ දරුවන්ට මේ මේක පදනම් වෙලා නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙන කටයුතු කරනවා කියලා. නමුත් මම හිතන්නේ මේ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයේ මේ දකපු දැක්ම හොඳයි. හැබැයි ඒ ශේෂ්ඨ වල විශාල ඌර්ණතාවයක් තියෙනවා. ඒ ශේෂ්ඨ ඉලක්ක කරගත්තු ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් කරනවා නම් තමයි මේකේ වැදගත්කම ලැබෙන්නේ. ඊට අමතරව තව ඉතා හොඳ කාරණාවක් තිබුණා. ඒක ඇතුලේ ශිෂ්‍යන් දීමනාවක් දෙන මාසෙකට මාස 3කට රුපියල් 10000. හොඳ වැඩක්. හැබැයි අර ශේෂ්ඨ ඉලක්ක කරගන්නට ඕන. ද IT කරන දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. සංඛ්‍යාත්මකව වැඩි. එයාලට නොමිලේ ගැනීම ඒක උත්තරයක් නෙමෙයි. ඒ වගේම මාතර ජර්මන් ට්‍රේනින්ග් ටෙක්නිකල් ස්කූල් එක අපි ඉඩමත් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්. විරකියා වැඩිම දිස්ත්‍රික්කයේ විදියට මාතර දිස්ත්‍රික්කයේ අපි ඒකට සිදුවන්ත වෙනවා. ඊට අමතරව මම කැමති ඊළඟ වෙලාව වෙන් කරගන්න ගරු සභාපතිතුමනි මට කොච්චර වෙලාවක් තියෙනවද? මුලසුනේ මන්ත්‍රීතුමියනි සමාවෙන් සාකච්ඡාට බාධාක් වුණා මගේදී. මට තව කොච්චර වෙලාවක්
තියෙනවද? තව විනාඩි දෙකක් තියෙනවා.
අයියෝ. මට තව විනාඩි 10ක් විතර අවශ්‍ය වෙනවා. මම ඔබතුමා කියන්නේ. මීට අමතරව මම කැමති මම බොහොම ආදරය කරපු තව එක කාරණාවක් ගැන මතක් කරන්න. කාරණා කීප දෙකක් ගැන මතක් කරන්න. මේ කාරණාවේදී මේ ඩෙවලොප්මන්ට් ගැන ඇමතුමනි දැන් අපි යුනිවර්සිටි කොලෙජස් තාක්ෂණ විෂය ධාරාව. දැන් අද මේ මොහොතේ නම් මට හිතෙනවා ඔබතුමා ළඟ කරුණු තියෙන්නේ. ඔබතුමා පැහැදිලි කරා ඔබතුමා කතාවේදී මට හිතෙන ලොකු අර්බුදයක් තියෙනවායි කියලා. අපි තාක්ෂණ වේදය නව විෂය මාලාව ජූනි මාසේ 15 වෙනිදා 2013 මෙරටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් නාගත්තේ අපි සිළු දනාම සතුටු වුණා. මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව සිළු දනාම ඉගෙන පැසුම් කරා. අපි තාක්ෂණ වේදය විෂය ධාරාව අඳුනලා දුන්නා. අපිට 2015 අවසානයේ මේ දරුවෝ පළවෙනි කණ්ඩායම 15000ක් ඉස්කෝල 252ක දරුවෝ උසස් පෙළ සම්මුතුන් විදියට සමාජගත වෙනවා. එඳ මේ උපාධියට යන්න යුනිවර්ටෙක් එක හරහා වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලය.
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි.
මම මට කනක හේරත් මන්ත්‍රීතුමාගේ කාලයෙන් අවශ්‍ය ප්‍රමාණයක් ගන්න අවසර ලැබිලා තියෙනවා මට දෙන්න. වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා උපාධි පාඨමාලාවට යන අතරේ අපි යුනිවර්සිටි කොලෙජස් විශ්වවිද්‍යාල විද්‍යායතන සැලසුම් කරා 25ක් රටපුරා නිර්මාණය කරා. ඒ 25න් 2014 අග වෙනකොට යාපනය, කුරුණෑගල, සමනයි කුලියාපිටිය, රත්මලාන, මාතර නිර්මාණය වෙලා තිබුණේ. බටංගල අවසාන අදිර තිබ්බ මම දැක්ක ඔබතුමා මීට මාස 1කට හෝ 2කට පෙර එක විවෘත කරන ලැබුවා. ඒ වගේම ජර්මන් ටෙක්. ඒ වගේම පුද්ගලික අංශයත් එක්ක ඉදිකිරීම් ආයතනයත් එක්ක පෞද්ගලිකව අපි 25න් 5ක් පෞද්ගලික අංශයත් එක්ක එකතුලා කරන්න හිටියේ. මඩ කලපුවේ හිස්බුල්ලා මැතිතුමාගේ නායකත්වයෙන් ඉතාම සාර්ථකව මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ජයවදනපුර රෝහලේ ඒක බරපතල අභියෝගයකට ලක් වෙලා තියෙන මේ මොහොත වෙනකොට මම දන්න තරමින් මම වැරදිලා ඔබතුමා නිවැරදි කරන්න මේ ඉන්න කණ්ඩායමෙන් පස්සේ පාඩමාලාව නතර කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. 250,000ක් අය කරගෙන බයෝමෙඩිකල් ටෙක්නොලොජි මේ ඉන්දියාවේ ගියත් 116,000ක් වුණ මේ පාඩමාලාවක් හදාරන්න විශාල උනන්දුවක් තිබ්බ දරුවන්ගේ. මම හිතන්නේ ඒක සාධාරණයි කියලා වෙන හේතුවක් ඉදන් නතර වෙනවනම් ඉදිකිරීම ඔබතුමාගේ වෙලාවෙන් අඩු මට දෙනවා නම් දෙන්න. නැත්තම් ඔබතුමාට කාලය හම්බ වෙනවා ඒ වෙලාවට කරන්න. ඔව්. ඉදිකිරීම ආයතනය සමග ඉතාම හොඳින් මේ කාරණාව අපි මේ ආයතනවල ස්තුවන්ත වෙන්නට ඕන. හැබැයි අර විශ්වවිද්‍යාල විද්‍යායතන හතර විතරමයි මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පහ. හැබැයි දැන් මොකද වෙන්නේ දරුවන්ට? අපි ඉලක්ක කරේ බඳුලගුණ අතර මැතුමා මෙතන හිටියා. අපි දරු ඇමතුමනි අධ්‍යාපන අමාත්‍යංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශ එකට ඉඳගෙන තීන්දු ගත්තේ. ඒක උසස් අධ්‍යාපන අමාත්‍යංශ අපිට කිව්වා 2017 වෙනකොට අපි දරුවෝ 3000ක් බාර ගන්නවා උපාධියට යන්න. අපි හිතුවා යුනිවර්සිටි කොලේජ් සරහා අපිට දරුවෝ 6000ක් අතුල් කරන්න ලැබෙවි අවම වශයෙන් 2020 වෙනකොට. හැබැයි ඒ බලාපොරොත්තු වල කඩන් වැටලා තියෙනවා. මට පුළුවන් සභාගත කරන්න සමහර දරුවෝ ඒ පොලියුම් සමහර දරුවෝ පොලියුම් සභාගත කරන්න පුළුවන්. ඒ නිසා ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගරු ඇමතුමනි ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වෙච්ච යෝජනා අතරේ වාර්ෂිකව ජාත්‍යන්තර කැලැන්ඩරේට අරගෙන තියෙන එක යෝජනාවක් විතරයි. ඉතිහාසය පුරා ප්‍රේමදාස අගමැතිතුමා ද යෝජනා කරා ජාත්‍යන්තර නිවාස වර්ෂය. ඒ වර්ෂය පිළිගත්තා ඒක. ඒ වර්ෂය පිළිගත්තා. මේ උසස් පෙළ තාක්ෂණ වේදයේ විෂය ධාරාව ඉදිරිපත් කරපු දවස ජූනි 15 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 63 වෙනි සමුළුව අමතමින් යෝජනා කරා. මම විශේෂ සමුළුවකට ඒ යෝජනාව තවදුරටත් ඉදිරියට ගියා 2014. ලෝක තරුණ සමුළුව ලංකාවේ තිබ්බා රටවල් 168ක දායකත්වයෙන්. මුළු ලෝකෙම තරුණයෝ හඬගාලා කිව්වා ඒක හොඳ යෝජනාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ගේ කැලැන්ඩරේට එකතු කරගත්තා ජූනි 15 ජාත්‍යන්තර තරුණ ඉන්ටර්නැෂනල් යූත් ස්කිල්ස් ඩේ විදියට. නිපුණතා දිනය විදියට. නිපුණතා දිනය විදියට. ඉතින් හොඳ ගමනක් සැලසුම් වෙලා තිබුණා. ඉතින් මට කරුණුන් දන්න හින්දා වෙන්න පුළුවන් ගරු ඇමතුමනි. අපිට කනගාටුවක් ඇති වෙනවා මේ සමහර තැන්වලදී. ඔබතුමා ජාත්‍යන්තර අධ්‍යක්ෂ සහිත දේශපාලනඥයෙක්. නියෝජ්‍ය රාජ්‍ය ඇමතුමා ප්‍රායෝගික දේශපාලනඥයෙක්. ඈ මගේ ඉන්න කරන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මේක මේ වේගෙන් මේක උඩට මතුවේ කියලා. අතකර ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම මේ නිපුණතා සංවර්ධනය ගැන කතා කරනවා. අපේ රටේ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි ලෝකෙම අනාගතේ තියෙන මෙතන. එහෙම නැත්නම් තරුණයන්ගේ සීනේ වෙලා තිබෙන්නේ මොකද්ද? මෝරෙකගේ පිටේ හරි නැගලා හරි කමක් නැහැ. මෝරෙකගේ පිටේ හරි නැගලා හරි කමක් නැහැ. ඕස්ට්‍රේලියාවට පැන ගන්න. රුවල් ඔරුවක හබල් ඔරුවක නැගලා හරි කමක් නැහැ. ඉතාලියට පැන ගන්න. එම යෞවනයේ සී පොපින යෞවනයේ පොපින සීනේ බවට පත් වෙලා තිබ්බේ. එතනින් විශ්වවිද්‍යාලයට යන දරුවෝ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ආර්ථික ක්‍රමය අපේ රටේ දේශපාලන ක්‍රමය සකස් වෙලා තිබ්බේ කොහොමද? විශ්වවිද්‍යාලයට යන දරුවෝ විශ්වවිද්‍යාලයට යන දරුවෝ 24,000ක් දිහා අනිමිස ලෝචනයෙන් බලාගෙන ඉන්න. සමස්ත ආර්ථිකය දේශපාලනය ගොඩනැගුණේ මේ 24,000 ඉලක්ක කරගෙන. විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙලා ඉඳ 3,00,000 ගාන ගැන හිතලා නෙමෙයි. ඒ නිසායි මේක වැදගත් උනේ. මම ස්තුතිවන්ත වෙන්නට ඕන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෘත්තිපන අධිකාරිය ආරම්භ කළා යුනිවෝටෙක් විශ්වවිද්‍යාලය ආරම්භ කළා. වැදගත් පියවරක් කිව්වා ඒකට. ඒ මාර්ගය හොඳ මාර්ගයක්. ඒ මාර්ගය අඩුපාඩු තියෙනවා නම් හදාගෙන ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි දවස් කරන්නට ඕන. අවසාන වශයෙන් මට එකතාව කාරණාවක් මතක් කරන්නට ඕන. තමනාසලා ඉතාම උත්සවත් ශ්‍රීයෙන් විවෘත කරා. දොර ඇමතුමනි මට සතුටුයි. NSBM අපේ හරිත සරසවිය. හරිත සරසවිය. හරිත සරසවිය පිළිබඳව ගරු මයින් සමරසිංහ මැතිතුමනි මට පෞද්ගලිකව අවසර දෙන්න එම් පුද්ගලික හීන තියෙනවානේ. පුද්ගලික හීන තියෙනවා. මම මේ අගෝස්තු 18 වෙනිදා මහා මැතිරණේ මම පෝස්ටරයක් ගැහුවේ නෑ. දැන්වීමක් තිබුණේ නෑ. මම එකම පුංචි අත්පත්‍රිකාවක් කරලා තිබුණේ. ඒ අත්පත්‍රිකාවේ මෙන්න මෙහෙම සටහනක් කරා මම. දකුණු ආසියාවේ පළමු හරිත සරසවිය ලෙස ඉදිකරන NSBM සරසවිය විශ්‍රාමික දිවියේද මාසතු සාඩම්බර සිහිනයක් වනවා ඇත. මේක රට දැකපු හීනයක්. ඔබතුමා හෝ කවුරුන් හෝ මට මතකයි මම ද ලංකාවේ හිටියේ නෑ. ඒ NSBM මංගල දිනේ කියලා තිබ දින 1000කින් මේක හැදුවේ. එන් දින 3750ක් මේ හවුල් ආණ්ඩුව කාලයටද කියලා. මම ඒකට ඉලක්ක කරන් පහර දෙන්න නෙමෙයි හදන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මම කැමති මේ ඇත්ත ඉතිහාසය මොකක්ද කියලා කියන්නත් ඕන. ඔබතුමාලකට විශාල කැපකිරීමක් කළා. ඒ වෘත්ත කිරීම කරන ලැබුවා උත්සාහයෙන්. සතුටුයි. සතුටුයි. ඒ අහිතකින් නෙමෙයි දුෂ්ටකමට නෙමෙයි කරු යමතුමනි. මේ සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකා පහක් ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඔබතුමා හිටියා. නිලාන ඇමතුමා හිටියා. ලක්ෂ්මණ ඇමතුමා හිටියා කැබිනට් එකේ. කැබිනට් පත්‍රිකා පහක් ඉදිරිපත් කළා කියලා. පළවෙනි කැබිනට් පත්‍රිකාව මෙතනින් පටන් ගන්න ගරු ඇමතුමනි 30යි 12යි 10යි 2010යි සංකල්ප පත්‍රිකාව. ආචාර්ය වීරසිංහ මාචාර්ය ලක්ෂ්මණ ජයතිලක මේ ටීම් එක එකතුලා කතා කරමින් පස්සේ මේ අවස්ථාවේ පෙන්වලා දුන්නේ මම පළවෙනි සංකල්ප කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා මේ මහාර්ග ව්‍යාපෘතිය. දෙවෙනි එක 28යි 2යි 12. ඉඩ උපදේශක සමාගම ESL සමාගම තෝරගත්තේ එහෙම. වැදගත් සමාගම. ඉඩම් ටික ගන්න BOI පහසුකම් ටික ගන්න. ඉදිරිපත් කරනවා 28යි 2යි 12. මම සුදු අන්තර මේ වෙලාවේ ආරක්ෂක ලේකම්තුමා හිටපො සති දෙකක් ඇතුළත කරු ඇමතුමනි ওই ඉඩම අපිට දුන්නේ. සති දෙකයි UDA ඉඩම අපිට දුන්නේ සති දෙකයි ගත වුණේ. වේගයෙන්ම පවරගත්තු එක ව්‍යාපෘතියක් ඒක. ඔබතුමා NSBM කාර්ය මණ්ඩලෙන් එක අහලා බලන්න. මම සුදු අන්ත වෙනට ඕනේ එකට. ඊළඟට 12යි 7යි 12 වෙනි විදේශ ණයක් ඉල්ලලා මේකට කැබිනට් පත්‍රිකාව 3 වෙනි කෑවනවා. 2012 7 වෙනි මාස 12 වෙනිදා 2012 11 වෙනි මාස 30 වෙනිදා යනවා China Development Bank එකේ ණයක් ඉල්ලලා ප්‍රොජෙක්ට් එස්ටිමේට් එකත් ඇතුළත්. ඒක රිවයිස් කළා නැවත යනවා 2012 12 වෙනි මාස 19 වෙනිදා. ඊළඟ පත්‍රිකාව යනවා 2013 8 වෙනි මාසයේ 22 වෙනිදා. මොකද චීන සමාගම දීපු අස්තමේන්තුව මේක මේ සභාව දැනගන්න ඕන කාරණාවක්. බිලියන ගරු මන්ත්‍රීතුමියනි බිලියන 18ක් බිලියන 18ක් කැටික් සමාගම මේ පිළිබඳ අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා අතකර ජනතුමා දැනුවත් කරාම ඒ ESL සමාගම අපිට කිව්වා මේ 14000ක් වර්ග අඩියකට කිසිසේත්ම ගැලපෙන්නේ නැති වියදම සාධාරණ නැහැ කියලා. අජනතුමා කෝ කරුණාකලේ සමාගම ගෙනලා සාකච්ඡා කරන්න බැරි නම් ලෝකල් ෆන්ඩ්ස් වලින් කරන්න කියලා. උදේ 7ට ගරු ඇමතුමනි ආචාර්ය PB ජයසුන්දර අපේ අමාත්‍යංශයට ආවේ මෙතන නිලධාරින් නැති අතරේ කෙලකම්බරු එදා හිටපයත් ඉන්නවා. උදේ 7ට රැස්වීමක් තියලා එයාලට මේක පැහැදිලි කරාම එයාලා එකඟුනේ නැහැ. පස්සේ අපි දේශීය සමාගම් වලින් මිලගණන් කැඳවලා දෙන්න තීන්දුව කරා. එහෙමයි මේක බිලියන 8.4කට මාග ආයතනයට දෙන්නේ. මාග ආයතනය විශේෂ සේවාවක් කරලා තියෙනවා. උපදේශක සමාගම් විශේෂ සේවාවක් කරලා තියෙනවා. හැබැයි අපි මම සතුටු වෙනවා එදා අමාත්‍යංශයේ විදියට ඒ NSBM NIBM නිලධාරීන් එදා අමාත්‍යංශ සිටපු අපි සිළු දෙනා මුදල් ලේකම්තුම අපි ඔක්කොම එකතු වෙලා මේ රටට ඉතුරු කරා බිලියන 10ක් රුපියල් බිලියන 10ක්. දන්නා හෝ නොදන්නා රටක දන්නා හෝ නොදන්නා ගිණුමක තැන්පත් කරන්න පුළුවන් මුදල් බිලියන 10ක්. මේ තමයි ඉතිහාසය. ඒ විතරක් නෙමෙයි මං සුතිවන්ත වෙන්නට ඕන මේ වෙලාවේ. අපි මේ මුල්ගල් තිව්වේ ජූලි මාසේ 25 වෙනිදා 2012. ජූලි මාසේ 25 වෙනිදා. හැබැයි මට අද වෙනකොට මේකේ හරිත සරසවිය කියලා කියන නම තිව්වෙත් මමම තමයි. තාම කවුරුත් පොතක් ලියලා කියලා නැහැ. මම නෙමෙයි කියලා වෙන කාගෙත් නමක් දීලා නැහැ. වෙන පොතක. මේකට NSBM කියලා නම තිව්වේ මුදල් ලේකම්තුමා ආචාර්ය පී විජයසුන්දර. National School of Business Management කියලා. වෙන නමක් එතුමන්ලා යෝජනා කළා තිබ්බා. එතම මේ අවස්ථාව පාවිච්චි කරන මේ සිළු දානම කෘතවේදීත්වය පළ කරන්න. ආචාර්ය වීරසිංහ මහත්මයාගේ නායකත්වයෙන් දීපු එතුම තාමත් ඔබතුමාගේ නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. ඒ කණ්ඩායම විශාල කැපකිරීමක් කරා මේකට. NIB මාතෘකාවේ මූලික ප්‍රාග්ධනය දුන්න මිලියන 800ක්. අද ලෝකේ දර්ශනීය විශ්වවිද්‍යාලයක් දකුණු ආසියාවේ පළවෙනි හරිත සරසවි විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාට ආඩම්බර වෙන්න පුළුවන් කියන්නේ. ඔබට රස්සාවල් ටිකකුත් ලොකු රස්සාවල් ටිකකුත් හම්බුණා. රාජ්‍ය මන්ත්‍රීවත් එක බෙදා ගන්න නැති. ඒ කෙසේ වෙතත් මම ඒකට අදාළ පුංචි කාරණා දෙකක් ඔබතුමාට කියන්නේ මම අදන්නේ. දැන් NIB මාතෘකාවේ ගරුස් මම දන්නවා මීට දවස් කීපයකට පෙර ඒ කවුන්සිල් එකට පත්‍රිකාවක් ආවා. ඒ පත්‍රිකාවේ තිබුණේ ගරු ඇමතුමනි සභාපතිතුමාට මුල්‍ය පාලනයේ බලතල ඉල්ලලා. ඒක මේ NIBM එක නිර්මාණය වෙලා තියෙන මේ පාර්ලිමේන්තුවේ පනතකින්. ඒක දෙන්න බෑ. ඒක DG අතේ තියෙන ඕන එක, ඩිරෙක්ටර් ජෙනරල් අතේ. දැන් මේ සභාපතිවරයා දේශපාලන පත්වීම. මුල්‍ය පාලනයේ පරිපාලනය තියෙනට ඕන. ඒ ඔබතුමාලාගේ ඇති කොච්චර සුදුසුකම් අවශ්‍යද කියලා. ඒ කියන්නේ a bachelor's degree in science management business administration
ගරු මන්ත්‍රීතුමා
in science
කනක හේරත් මන්ත්‍රීතුමාගේ කාලයෙන් තව විනාඩි 2යි ඉතුරු වෙලා තියෙන්නේ
මට ඒ දෙක දෙන්න මෙහෙම සුදුසුකම් ඉල්ලන්නේ මේ DG තනතුරට එතකොට ඔහුට මේ පාර්ලිමේන්තුවේ පනතකෙක දීලා තියෙනවා ඒ නිසා කොයි වෙලාවකවත් ඒක කරන්න උත්සාහ ගන්න එපා ගරු ඇමතුමනි මම හිතන්නේ ඔබතුමා ඒක කරයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒක කරන්න එපා කියලා මොකද මේ ආයතනේ ප්‍රොෆෙසර් WD ලක්ෂ්මන් ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිලක ડોક્ટર කරුණාසේන කොඩිතුවක්ක වැදගත් චරිත මේ ආයතනේ නායක විදිහට කටයුතු කරලා තියෙනවා ඒ වගේම මම ඔබතුමා ඉල්ලීමක් කරනවා ඒ වගේම ඒ රැස්වීමෙදිකදී යෝජනාලා තියෙනවා NSBM හරිත සරසවිය ගරු ඇමතුමනි private public partnership එකක් විතර ගෙනියන්නේ මම දකින්නේ නැහැ පුරවැසියෙක් විතර දේශපාලනඥයෙක් විදියට ඒක අවශ්‍යතාවයක් තියෙනයි කියලා මොකද විශාල මුල්‍ය ලාභයක් ඔබතුමා මට වඩා හොඳින් දන්නවා මේ අවුරුද්දේ ඉන්ටේක් එක 1200ක් දරුවෝ 11000 මේ වෙනකට 1200ක් ඉන්ටේක් එක එදා ලෝකේ දියුණු ප්ලිමත් වගේ එංගලන්තේ යුනිවර්සිටි එකට ගිහිල්ලා ලක්ෂ 60ක් වියදම් කරලා කෝස් ෆී එක විතරක් ඒ දරුවා ලංකාව ඉඳගෙන ලක්ෂ 16කින් ඒ පාඨමාලාව නිම කරනවා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකට යන්නට යනව නම් අඩුගන්නේ ගරු ඇමතුමා අගමැතිතුමා කියන විදියට ඒක අලාභයක් තියනට ඕන මුල්‍ය හානියක් තියනට ඕන ඒ මොකුත් නැතුව මේ සිළු වාර්තා තියෙනවා ඊටාම ඉහළ තැනක එක්සලන්ස් අවෝඩ් එක හම්බෙලා මම දැක්ක බිස්නස් එක්සලන්ස් අවෝඩ් එක මේ සැරේ NSBM සරසවියට පෞද්ගලික අංශයෙන් දෙන්නේ එද මම හිතනවා මෙරට අහිංසක දරුවන්ගේ වෙනුවෙන් යම් මට්ටමක හැකියාවක් ක්‍රේශක්තියක් තියෙනද පෞල්වල දරුවෝ වෙනුවෙන් තියෙන මේ අවස්ථාවට බරපතල හානියක් වේවි ඒක කරුණා කළා වෙනස් කරන්න උත්සාහ ගන්න එපා එද මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබතුමිය දීපු සංග්‍රහය වැඩිමනස් සංග්‍රහයට ස්තුතිවන්ත වෙමින් මම ඉල්ලීමක් කරනවා මේ ශේෂ්ත්‍රය ගරු ඇමතුමනි මේකයි අපට තියෙන පිවිසුම් මාර්ගය මේ රට ආසියාවේ මේ ලෝකේ මොන ආණ්ඩුව කොළද නිල්ද රතුද කියන එක වැදගත් වෙන්නේ ලෝකේ දිදුලන රාජ්‍යයක් වීම සඳහා නම් අපිට අවශ්‍ය වෙනවා ඊටාම නිපුණතාවය සහිත තරුණ පරම්පරාවක් විශ්වවිද්‍යාල යන 24 දෙනා ඉලක්ක කරගෙන විතරක් 24000 විතරක් ඉලක්ක කරලා මේ කරන්න බෑ ඒක තියෙනවා මේක ඇතුලේ අපි යාපනයේ උතුරේ පළාතේ පටන් ගත්ත ජර්මන් ටෙක් එක ඒ අරමුණෙන් උතුරේ දරුවන්ට අවස්ථාව දෙන්න මම දැක ඔබතුමාලා විවෘත කරනවා ගිහිල්ලා මමයි මුල්ගල් තිව්වේ අපි ලොකු බලාපොරොත්තුවක් තිබුණා උතුරේ දමිළ තරුණයන්ට ඒ අවස්ථාව දෙන්න මොකද ජර්මන් ටෙක් එකේ දෙමළ මාධ්‍යයෙන් පාඩමලාවක් තිබුණේ.
කාලය අවසානයි රජතුමා.
මේ සියලු කාරණා ගොනු කරන්නේ වඩාත් සාධාරණ වඩාත් විධිමත් වූ සලසුමක් ඇතුලේ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඔවුන්ගේ නිපුණතාවය සංවර්ධනය කරන්න නිපුණතාවය තමයි අපේ අනාගත මාර්ගය වැටලා තියෙන්නේ. ඒක තමයි රන් දොරටුව. ඒ වෙනුවෙන් ගමනාසලා ගන්න ඕනම හොඳ පියවරකට අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා. ඒ වගේම අපි කරන විවේචන සාධාරණ විවේචන නම් පිළි අරගෙන නිවැරදි කරගන්නයි කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ගරු ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමා මුලාසනයට.
நன்றி. சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய குழுநிலை விவாதத்தில் எடுக்கப்பட்டிருக்கின்ற அமைச்சர்கள் தொடர்பாக என்னுடைய கருத்துக்களை கூற விரும்புகின்றேன். முதலில் உயர் கல்வி மற்றும் நெடுஞ்சாலைகள் அமைச்சு நமது நாட்டில் கல்வி கற்கும் மாணவர்களில் சுமார் 8% மாணவர்கள் மட்டுமே பல்கலைக்கழகத்துக்கான அனுமதியினை பெறக்கூடிய ஒரு நிலை காணப்படுகின்றது. இவர்கள் பொறியியல் மருத்துவ பிரிவுகளுக்கு தேர்வாகும் தொகையினர் மிக குறைந்த தொகையினராக, அதாவது 1-2% உள்ளனர். அதே நேரம் இன்றைய நிலையில் பாடசாலைகளில் உயர்தரத்தில் 41% சித்தியடைந்த போதிலும் அதில் சுமார் 4.7% பல்கலைக்கழக அனுமதியை பெறக்கூடியதான ஒரு நிலைமையை காணப்படுவதாகவும் தெரிய வருகின்றது. அந்த வகையில் உயர்தரம் வரையில் கல்வி கற்கும் பல்கலைக்கழகம் செல்ல இயலாத பல மாணவர்கள் நடுத்தரவில் கைவிடப்படும் நிலையே காணப்படுகின்றது. எனவே இந்த மாணவர்கள் தொடர்பில் எடுக்கக்கூடிய நடவடிக்கைகள் என்ன என்பதை நான் இங்கு வினாவ விரும்புகின்றேன். நமது இளைஞர்கள் பலர் பல்வேறு சமூக சீரேடுகளை நோக்கி செல்வதற்கும் இந்த நிலைமை பெரிதொரு பங்கினை வகிக்கின்றது என்பதை மறக்க முடியாமல் உள்ளது. எனவே கூடிய விரைவில் நவீன தொழில் துறையோடு ஒன்றிணைந்த கல்வி முறையினை நமது கல்வித்துறையில் நாம் மேலும் மேலும் உள்ளடக்க வேண்டிய தேவையை நாம் உணர்ந்து அதற்கான நடவடிக்கைகளில் இறங்க வேண்டியுள்ளமையும் நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். நமது நாட்டில் உள்ள பல்கலைக்கழகங்களின் வளப்பற்றாக்குறைகள் தொடர்பில் அடிக்கடி பிரஸ்தாபிக்கப்பட்டு வருவதை நாம் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. மாணவர்களுக்கான விடுதிகள் பற்றாக்குறைகள் காணப்படுகின்றன. மேலும் நிர்வாக ரீதியிலான பிரச்சனைகளும் அங்கு கற்பித்தல் பணிகளில் ஈடுபடுவோர் சார்ந்த பிரச்சனைகளும் இல்லாமல் இல்லை. அந்த வகையில் இவ்வாறான தேவைகளை படிப்படியாகவேனும் தீர்க்கக்கூடிய நடவடிக்கைகளை இந்த அமைச்சு எடுக்கும் என நான் எதிர்பார்க்கின்றேன். ஏனெனில் இவ்வாறான பிரச்சனைகள் தொடர்பில் தீர்வுகள் எட்டப்படாத நிலையில் அதனால் விரக்தியுறும் மாணவர்கள் தங்களது உணர்ச்சிகளை வழிகாட்ட முற்படுகின்ற போது அவர்கள் மீது மேற்கொள்ளப்படுகின்ற சில நடவடிக்கைகள் அந்த மாணவர்களை கல்வித்துறை சார்ந்த ஈடுபாட்டை விடுத்து வேறு வழிகளிலே கொண்டு செல்ல தூண்டக்கூடும் என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இன்று நமது நாட்டில் தேசிய நல்லிணக்கம் தொடர்பில் மிக அதிகமாக அவதானம் செலுத்தப்படுவதாக கூறப்படுகின்றது. மேன்முதங்கிய ஜனாதிபதி மைத்திரிபால சிறிசேனா அவர்களும் பிரதமர் கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களும் நமது நாட்டில் தேசிய நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கு உணர்வுபூர்வமான செயல்பாடுகளை மேற்கொண்டு வருகின்றனர். அந்த வகையில் இலங்கையில் இனங்களுக்கிடையிலான ஐக்கியத்தையும் தேசிய நல்லிணக்கத்தையும் கட்டியெழுப்புவதில் பல்கலைக்கழகங்களுக்கும் பாரிய பொறுப்பு இருக்கின்றது. இனங்களுக்கிடையில் தொடர்புகளுக்கான வாய்ப்புகள் எதுவுமே இல்லாத பகுதிகளிலிருந்து வரும் மாணவர்கள் தங்களது வாழ்க்கையில் முதல் தடவையாக இந்த பல்கலைக்கழகங்களிலேயே பல இனத்தவர்களாக ஒன்று கூடுகின்றனர். விடுதிகளில் தங்கி தங்களது வாழ்க்கையில் சிறிது காலத்தை கழிக்கின்றனர். எனவே இந்த மாணவர்களுக்கிடையில் இன ஐக்கியத்தையும் தேசிய நல்லிணக்கத்தையும் வலுவாக கட்டியெழுப்பக்கூடிய வகையிலான நிர்வாகம் சார்ந்த சீர்திருத்தங்களை மேற்கொள்வதற்கு உரிய நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு இந்த சந்தர்ப்பத்தில் கௌரவ உயர்கல்வி அமைச்சரிடம் ஒரு கோரிக்கையை முன்வைக்க விரும்புகின்றேன். அதே நேரம் வடக்கு மாகாணத்தில் வன்னி பகுதியில் பன்னிப்பகுதியை மையமாக கொண்டு மேலும் ஒரு பல்கலைக்கழகத்தினை நிறுவது தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் தனது அவதானத்தை செலுத்த வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். இதற்கான வளங்கள் அங்கு தாராளமாக காணப்படும் நிலையில் மாணவர்களை மேலும் அதிக அளவில் பல்கலைக்கழகங்களில் உள்வாங்குவதற்கு இது வசதியாக அமையக்கூடும் என்பது எனது எண்ணமாகும். அதே நேரம் மலையகத்திலும் ஒரு பல்கலைக்கழகத்திற்கான தேவை தொடர்பில் பல வருட காலமாக கோரிக்கை ஒன்று முன்வைக்கப்பட்டுள்ளது. தற்போது இலங்கையில் உள்ள பல்கலைக்கழகங்களுக்கு வருடத்துக்கு சுமார் 28,900 மாணவர்கள் உள்வாங்கப்படுகின்ற நிலையில் இதில் சுமார் 150 தொடக்கம் 200 மலையக மாணவர்களே உள்வாங்கப்படும் நிலை இருப்பதாக கூறப்பட்டு இந்த கோரிக்கை முன்வைக்கப்படுவதாக தெரிய வருகின்றது. எனவே இந்த விடயம் தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் தனது அவதானத்தை செலுத்துவார் என நம்புகின்றேன். அத்துடன் எமது நாட்டை பொறுத்தமட்டில் இந்து மத கற்கைகள் உயர்மட்டத்திலும் சமூக மட்டங்களிலும் கற்பிப்பதற்கும் அதனது சிறப்பம்சங்களை எடுத்து கூறுவதற்கும் இந்து மத கற்கைகளை படித்தவர்களது எண்ணிக்கை மிகவும் குறைவாக இருப்பதுடன் இந்த எண்ணிக்கையும் வரவர குறைந்து செல்லும் நிலைமையே நிலவுகின்றதையும் காணக்கூடியதாக உள்ளது. குறிப்பாக இந்து சமய சிவாச்சாரியர்களை பொறுத்தமட்டில் அவர்கள் கோவில் பூசைகளிலும் புரோகிதத்திலும் ஈடுபட்டு வருவதால் சமய அறிவை அவர்களால் எமது சமுதாயத்திற்கு வழங்க இயலாமல் உள்ளது. அதே நேரம் ஒழுங்கமைக்கப்பட்ட இந்து சமய கற்கை நிறுவனம் ஒன்று இல்லாமை காரணமாக மக்கள் மத்தியில் சமயம் சார்ந்த அறிவு மிகவும் குறைவாகவே காணப்படுகின்றது. அத்துடன் இந்து சமய அறிவை கற்பிப்பதற்கு போதிய பயிற்றப்பட்ட ஆளணியும் இந்து மக்கள் மத்தியில் இல்லை என்பதையும் கௌரவ உயர்கல்வி அமைச்சர் அவர்களின் அவதானத்திற்கு கொண்டு வருவதுடன் இந்த பாரிய குறைபாட்டினை நீக்கும் வகையில் அரச பல்கலைக்கழகம் ஒன்றில் இந்து கற்கைகள் சார்ந்த பீடம் ஒன்றை உருவாக்க உரிய நடவடிக்கை எடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன். அத்துடன் யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் காணப்படுகின்ற அனைத்து கல்விசார் மற்றும் கல்விசாரா ஆளணிகளுக்கான வெற்றிடங்களை நிரப்புவதற்கும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் கேட்டுக்கொள்கின்றேன். மேலும் பல்கலைக்கழகங்களை அண்மித்த வகையில் பல்கலைக்கழக நகரம் என்ற பெயரில் அனைத்து வசதிகளையும் கொண்டதான நகரங்களை அமைக்கும் திட்டம் ஒன்று கடந்த காலத்தில் கொண்டுவரப்பட்டது. அது மாணவர்களுக்கும் மக்களுக்கும் மிகவும் பயனுள்ள திட்டமாக காணப்பட்டது. அந்த திட்டத்தினை மேற்கொள்ளும் நடவடிக்கைகளை எதுவும் தற்போது மேற்கொள்ளப்படுகின்றனவா என்பதையும் அறிய விரும்புகின்றேன். நெடுஞ்சாலைகள். அத்துடன் கொழும்பிலிருந்து யாழ்ப்பாணத்திற்கான அதிக வேக நெடுஞ்சாலையை அமைக்கும் திட்டம் பற்றி முன்பு பிரஸ்தாபிக்கப்பட்டிருந்தது. அவ்வாறு திட்டம் எதுவும் முன்னெடுக்கப்பட்டுள்ளதா என்பதையும் அறிய விரும்புகின்றேன். அத்துடன் முல்லைத்தீவு மணலாறு தொடக்கம் நெடுங்கரி வரையிலான நெடுஞ்சாலை பணிகள் எப்போது ஆரம்பிக்கப்படும் என்பதையும் அறிய விரும்புகின்றேன். அதே நேரம் யாழ் மாவட்டத்தை பொறுத்தவரையில் அராளி வேலனை பாதையை அமைத்தல், வேலனை குறிக்கட்டுவான் பாதை புனரமைத்தல் மற்றும் குறிக்கட்டுவான் நைனாதிவு பாதை என்பன மேற்கொள்ள வேண்டிய தேவை ஏற்பட்டுள்ளது. தென்பகுதியிலிருந்து பக்தர்கள் பெருந்திரளாக நைனாதிவு நோக்கி தினமும் வருகை தருகின்ற நிலையில் இந்த பாதை ஏற்பாடு இன்றியமையாததாகும் என்பதை இங்கு கௌரவ அமைச்சரின் கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அதே நேரம் கடந்த காலங்களில் வடக்கு மாகாணத்தில் பல பிரதான பாதைகள் மீள புனரமைப்பு செய்யப்பட்டு நவீனமயமாக்கப்பட்டுள்ள நிலையில் இன்னும் சில பாலங்கள் வீதிகள் புனரமைக்கப்பட வேண்டிய நிலையில் உள்ளன. அந்த வகையில் யாழ் மாவட்டத்தை பொறுத்தவரையில் பருத்தித்துறை மருதங்கேணி பிரதான வீதி, சேரன்பற்று தாளையடி வீதி, புத்தூர் கந்தரோடை வீதி, புலோலி கந்தரோடை கச்சாய் வீதி, யாழ்ப்பாணம் மானிப்பாய் காரநகர் வீதி, காரநகர் சுற்றுவட்ட வீதி, யாழ்ப்பாணம் பொன்னாலை பருத்துறை வீதி போன்ற வீதிகளும் புனரமைக்கப்பட வேண்டியுள்ளன. அதே நேரம் எமது பகுதிகளில் நெடுஞ்சாலைகள் அமைக்கப்படுகின்ற பொழுது ஏற்படுகின்ற மேடுகள் காரணமாக மழைநீர் வழிந்தோடக்கூடிய ஏற்பாடுகள் மேற்கொள்ளப்படாமை காரணமாக மக்கள் பாரிய பாதிப்புகளுக்கு உட்பட்டு வருகின்றனர். இந்த நிலைமையை வடக்கில் பல பகுதிகளில் காணக்கூடியதாக உள்ளது. எனவே இவ்வாறான இடங்களில் உரிய கால்வாய்க்களை அமைத்து நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். அத்துடன் இனிவரும் காலங்களில் நெடுஞ்சாலைகளை அமைக்கும் போது இவ்வாறான நிலைமைகள் ஏற்படாத வகையில் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்பதையும் இங்கு நான் தெரிவிக்க விரும்புகின்றேன். அதே நேரத்தில் வடமான சபையின் கீழ் உள்ள வீதிகளான உள்ளூராட்சி மன்ற வீதிகளாக இருக்கலாம், அல்லது வீதி திணைக்களங்க வீதி அபிவிருத்தி திணைக்களங்கள் கீழ் உட்பட்ட வீதிகளாக இருக்கலாம். நீண்ட காலமாக அந்த வீதிகள் புனரமைக்கப்படாமல் இருக்கின்றன. அதற்கு காரணம் சொல்லப்படுகின்றது, மத்திய அரசாங்கம் அதற்கு போதிய அளவு நிதி அனுப்பவில்லை என்று சொல்லி. ஆனால் அதே நேரத்தில் வடமாகாண சபைக்கு அனுப்புகின்ற நிதி செலவழிக்கப்படாமல் திரும்பி வருவதாகவும் செய்திகள் இருக்கின்றன. ஆனபடியினால் கௌரவ அமைச்சர் அவர்கள் வடமாகாண சபையை தொடர்பு கொண்டு இந்த வடமாகாண சபைக்கு உட்பட்ட கீழ் வருகின்ற வீதிகளை விரைவாக புனரமைப்பதற்கு ஏற்பாடு செய்ய வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அடுத்தது விஞ்ஞான தொழில்நுட்ப மற்றும் ஆராய்ச்சி அமைச்சு. விஞ்ஞான தொழில்நுட்பத்துறை என்பது இன்றைய உலகில் இன்றியமையாத ஒரு விடயமாக மாற்றம் பெற்றுள்ளது. இதனை நாம் பாடசாலை மட்டங்களிலிருந்து மிகுந்த நுட்பத்துடன் கற்பிப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அந்த வகையில் இதற்கான நடவடிக்கைகளை இந்த அமைச்சு மேற்கொள்ளும் என எதிர்பார்க்கின்றேன். குறிப்பாக இன்றைய நிலையில் நமது நாட்டில் விஞ்ஞான தொழில்நுட்ப பாடங்களை பாடசாலைகளில் கற்பிப்பதற்கான பயிற்றுவிக்கப்பட்ட ஆசிரியர்களுக்கான பற்றாக்குறையும் நிலவுவதையும் நாங்கள் நன்கறிவோம். ஆகவே இந்த நிலைமையை தொடர்ந்து எமது நாட்டில் இந்த நிலையை தொடர்ந்து எமது நாட்டில் நீடிக்க விடாமல் இப்போதிருந்தே அதற்கான அடித்தளமாக பாடசாலை மட்டங்களிலிருந்தே விஞ்ஞான தொழில்நுட்ப பாடங்களை பயிற்றுவிக்கக்கூடிய திட்டங்களை கல்வி அமைச்சுடன் இணைந்து கௌரவ அமைச்சர் சுசில் பிரேமஜெயந்த் அவர்கள் இந்த அமைச்சினூடாக மேற்கொள்வதற்கான நடவடிக்கைகளை முன்னெடுப்பார் என நான் நம்புகின்றேன். இதற்கு வசதியாக பல பாடசாலைகளில் விஞ்ஞான தொழில்நுட்ப பீடங்கள் அமைக்கப்பட்டுள்ளன. மேலும் இந்த வசதிகளை கொண்டிராத பாடசாலைகளுக்கும் அந்த வசதிகளை கல்வி அமைச்சு ஏற்படுத்தி கொடுக்க முன்வருவது அவசியமாகும். அதே நேரம் மாணவர்களை விஞ்ஞானம் மற்றும் தொழில்நுட்ப பாடங்களின்பால் ஈர்ப்பதற்கான ஊக்குவிப்பு நடவடிக்கைகளையும் சிறந்த அறிவும் ஆற்றலும் அக்கறையும் உள்ள அமைச்சர் சுசில் பிரேமஜெயந்த் அவர்கள் மேற்கொள்வார் என நம்புகின்றேன். அதே நேரம் பல்கலைக்கழக மட்டங்களிலும் இந்த விஞ்ஞான தொழில்நுட்ப ஆய்வுப் பணிகளை மேற்கொள்வதற்கான வாய்ப்புகளை பரவலாக்க முடியும் என நான் நம்புகின்றேன். அதற்கான வளங்களையும் நிதி ஒதுக்கீடுகளையும் வழங்கும் பட்சத்தில் பல்கலைக்கழக மட்டங்களில் இந்த முயற்சிகளை முன்னெடுக்க முடியும் என நான் எதிர்பார்க்கின்றேன். தற்போது நாட்டில் விதாத வள நிலையங்கள் பரவலாக அமைக்கப்பட்டுள்ள போதிலும் அவற்றின் மூலமான பயன்பாடு எமது மக்களுக்கு உரிய வகையிலும் போதுமானதாகவும் கிடைக்கின்றனவா என்பது தொடர்பில் தொடர் கண்காணிப்புகளை மேற்கொள்வது அவசியமாகும். அத்துடன் விதாத வள நிலையங்களில் பணியாற்றுகின்ற அதிகாரிகளும் மாறி மாறி வருகின்ற உலகில் அடிக்கடி மாற்றங்களுக்கு உள்ளாகி வரும் நவீன தொழில்நுட்பங்களையும் பயிற்றுவிக்க வேண்டும் என்ற கோரிக்கையையும் அதே நேரம் இங்கு பெற்றுக்கொள்ளக்கூடிய பயன்பாடுகள் தொடர்பில் மக்களுக்கு போதிய தெளிவை உண்டு பண்ணக்கூடிய வகையில் பரவலான விழிப்புணர்வு நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்ற கோரிக்கையும் இந்த சந்தர்ப்பத்தில் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். அத்துடன் விதாத என்ற சொற்பதத்தை தமிழ் மொழியை தாய்மொழியாக கொண்டவர்கள் மத்தியில் தமிழில் வழங்கப்பட நடவடிக்கை எடுக்கப்பட வேண்டும். மொழி புரியாத காரணங்களுக்காக நமது மக்கள் மத்தியில் இவ்வாறான பயனுள்ள திட்டங்கள் சென்றடைவதில் தடைகள் ஏற்படுத்தப்படுகின்றன. இதனை கௌரவ அமைச்சர் அவர்கள் புரிந்து கொள்வார் என எதிர்பார்க்கின்றேன். அத்துடன் விஞ்ஞானத்துறை சார்ந்த அனைத்து விடயங்களையும் ஒரே இடத்தில் அறிந்து கொள்ளக்கூடிய வகையில் ஒரு விஞ்ஞான நிலையம் அமைக்கப்பட வேண்டியுள்ளது. இதில் விஞ்ஞானம் சார்ந்த அனைத்து விடயங்களுடனும் விஞ்ஞான நேரடியான செய்முறை கண்காட்சிகளும் உள்ளாக்கப்பட வேண்டும். அத்துடன் இந்த நிலையத்தால் தொடர்பு மேற்கொள்ளப்படுகின்ற விளக்கங்கள் பொதுமொழி என்ற வகையில் ஆங்கிலத்தில் அமையப்பெற்றாலும் சிங்களம் மற்றும் தமிழ் மொழி மூலம் மக்களுக்கு அவரவர்களின் தாய்மொழிகளில் அந்தந்த விளக்கங்கள் மேற்கொள்ளப்பட வேண்டும் என்ற எனது ஆலோசனையை இங்கு முன்வைக்க விரும்புவதுடன் இந்த நிலையத்தை அமைக்க இந்த அமைச்சு நடவடிக்கை மேற்கொள்வதாக ஒரு தகவல் இருந்து வரும் நிலையில் அது தொடர்பிலான முயற்சிகள் தற்போது எந்த அளவில் இருக்கின்றன என்பதையும் அறிய விரும்புகின்றேன். அத்துடன் நாட்டில் விவசாயத்துறை சார்ந்த பல்வேறு நவீன தொழில்நுட்ப அறிவினை வழங்குவதனை இந்த அமைச்சு மேலும் விரிவுபடுத்த வேண்டும். அதனூடாக நமது நாட்டின் விவசாயத்துறை உற்பத்திகளை மேலும் அதிகரிப்பதற்கும் வள பயன்பாடுகள் மற்றும் உற்பத்தி செலவினங்களை குறைப்பதற்கும் ஏதுவாக அமையும் என்று நம்புகின்றேன். அதே நேரம் புதிய கண்டுபிடிப்புகள் தொடர்பில் எமது மாணவர்களிடையே நல்ல திறமைகள் காணப்படுகின்றன. மாணவர்கள் மட்டத்தில் மட்டுமல்லாது பல தரப்பினர் மத்தியிலும் இந்த திறமைகளை நாம் கண்டு வருகின்றோம். அந்த வகையில் இவ்வாறானவர்களை ஊக்குவித்து அவர்களுக்கு களம் அமைத்து கொடுக்கும் வகையில் வலுவுள்ள திட்டங்களை முன்னெடுப்பதற்கு இந்த அமைச்சு அதிகம் அக்கறை கொள்ள வேண்டும் என்பதையும் கேட்டுக்கொள்கின்றேன். அடுத்து திறன்கள் அபிவிருத்தி மற்றும் தொழிற்பயிற்சி அமைச்சு. வடக்கு கிழக்கு மாநிலங்கள் தவிர்ந்த நாட்டில் ஏனைய பகுதிகளில் உள்ள அரசு தொழிற்பயிற்சி நிலையங்களில் தமிழ் மொழி மூலமான கற்கைகள் போதிய அளவில் இல்லை என்ற விடயம் குறித்து நான் ஏற்கனவே இந்த சபையில் கௌரவ அமைச்சர் மஹிந்த சமரசிங்கே அவர்களிடம் கேள்விகளை கேட்டிருந்தேன். அதற்கு பதிலளித்திருந்த கௌரவ அமைச்சர் அவர்கள் தமிழ் மொழி மூல பாடநெறிகள் கற்பிக்கப்படுகின்றன என கூறியிருந்தார். அதே நேரம் தமிழ் மொழி மூலம் பாடநெறிகளை கற்பிப்பதற்கான ஆசிரியர்கள் மற்றும் ஆலோசகர்கள் போதிய அளவில் இல்லை என்றும் குறிப்பிட்டிருந்தார். இவரது இந்த கூற்றினை பார்க்கும் பொழுது தமிழ் மொழி மூல பாடநெறிகள் ஒழுங்குற இந்த தொழிற்பயிற்சி நிலையங்களில் முன்னெடுக்கப்படுவதில்லை என்பதையே சுட்டிக்காட்டுகின்றது என்றே நான் கருத வேண்டியுள்ளது. எனவே இந்த விடயம் தொடர்பில் அக்கறை எடுத்து உரிய ஏற்பாடுகளை கௌரவ அமைச்சர் மஹிந்த சமரசிங்கே அவர்கள் மேற்கொள்வார் என எதிர்பார்க்கின்றேன். அத்துடன் யாழ்ப்பாண மாவட்டத்தில் 6 அரசு தொழிற்பயிற்சி நிலையங்கள் உள்ள போதிலும் அவற்றில் மாணவர்களது வருகை மிகவும் குறைந்த நிலையிலேயே காணப்படுகின்றது. அந்த வகையில் பார்க்கும் பொழுது உரிய முறையிலான பரவலான பிரச்சாரங்கள் இந்த தொழிற்பயிற்சிகள் தொடர்பில் மேற்கொள்ளப்படாமையே இதற்கு காரணமாக இருக்கலாம் என நான் நினைக்கின்றேன். எனவே அங்கு வழங்கப்படுகின்ற தொழிற்பயிற்சிகள் தொடர்பில் உரிய விழிப்புணர்வுகளை இளைஞர்கள் மத்தியில் ஏற்படுத்த வேண்டியதன் அவசியத்தை நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். எமது நாட்டை பொறுத்தவரையில் பாரிய சிலைகளை வடிவமைக்கின்ற போது வெளிநாடுகளிலிருந்து குறிப்பாக இந்தியாவிலிருந்து அதற்குரிய சிற்பிகளை நாம் இங்கு வரவழைக்க வேண்டிய நிலையில் உள்ளோம். அது பௌத்த தர்ம சார்ந்த சிந்தனைகளாகட்டும் இந்து மதம் சார்ந்த சிலைகளாகட்டும் அவற்றை செதுக்குவதற்கு நாம் பிற நாடுகளையே நாட வேண்டிய நிலையில் இருக்கின்றோம். எனினும் எமது நாட்டில் பல திறமை வாய்ந்த சிற்பிகள் இல்லாமல் இல்லை. அவர்களை ஊக்குவிப்பதற்கு நாம் முன்வர வேண்டும் என்ற கருத்தை நான் இங்கு முன்வைப்பதுடன் எதிர்கால எமது சந்ததியினருக்கும் இந்த கலை பயிலக்கூடிய இந்த கலையை பயிலக்கூடிய வகையில் எமது தொழிற்பயிற்சி நிலையங்களிலும் ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டும் என்ற கோரிக்கையை இங்கு முன்வைத்து எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
Thank you very much. මීළඟට ගරු නලින් බණ්ඩාර ජයමහත්තුමා.
ගරු මුලාසුරණ මන්තුමනි, මට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. නමුත් ඇත්තටම කියනවා නම් දැන් එයා පැත්තේ ඉස්සෙල්ලා විනාඩි 35ක් විතර කතා කරා ඩොලර් සරප්‍රම මෙතුමා. ඊට පස්සේ මේ පැත්තට කතාව මටයි තියෙන්නේ කියලා ආපහු ඒ පැත්තටම දුන්නා. ඉතින් මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද ආණ්ඩු පක්ෂත් විපක්ෂයත් මාරුවෙන් මාරුවට යනවා. අනිත් අපිට විනාඩි කිහිපයක් තියෙනවා. ඉතින් ඒක මතක් කරමින් විශේෂයෙන්ම මෙතන ඩලස් සරප්පරම මැතුමා ඉදදී කතා කරන්න දුනා හොඳයි. මොකද එතුමාට උත්තර දිය යුතුව තිබුණු නිසා. එතුමා බොහොම සුද්ධවන්තයෙක් විදිහට කතා කරා. මම හිතන්නේ එතුමා නම් හොරෙක් කියලා. නමුත් පසුගිය රාජපක්ෂ අවදී හොරගම් කිරීමත් වැරදි. ඒ වගේම හොරුන් හොරගම් කරනකම් කටවාගෙන සද්ද නැතුව බිම බලාගෙන උඩ බලාගෙන හිටපෙකත් වැරදි. ඉතින් ගරු අලහප්පෙරුම් මැතුමා මන් දකින්නේ එතුමා කොච්චර සුද්ධයකන්තයෙක් විදිහට පෙන්වන්න හැදුවත් අර කප්පරක් හොරු මැද ඉඳගෙන ඒ අයට ඕන දෙයක් කරන්න දීගෙන කටවහගෙන බිම් බලාගෙන හිටපු කෙනෙක් විදිහට තමයි මම එතුමා දකින්නේ. එතුමා විශේෂයෙන් මාර්ග සංවර්ධන ව්‍යාප්ති ගැන කතා කරද්දී එතුමා කතා කරා මේ අන්සොලිසිටඩ් ටෙන්ඩර් බිඩ් පිළිබඳව. ඒ කියන්නේ අන්සොලිසිටඩ් යෝජනා මත මාර්ග ව්‍යාප්ති ලබා දීම. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි හිටපු ජනාධිපතිතුමා තමයි ඒ අවධියේ මහා මාර්ග ඇමතිවරයා. මේ මහා මාර්ග ඇමතිවරයා යටතේ අධිවේගී මාර්ග නොවන ප්‍රධාන මාර්ග 72ක් මේ ක්‍රමයට ලබා දීලා තිබුණා.
කොමස බැංකුවෙන් 5ක්, ලංකා බැංකුවෙන් 14ක්, පීපල්ස් බැංකුවෙන් 4ක්, NSB එකෙන් 28ක්, HNB එකෙන් 14ක්, Development Finance Corporation Ceylon Bank එකෙන් 2ක්, NDB එකෙන් 5ක් විදිහට 72ක්. මේ එකක්වත් ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව තමයි ලබා දුන්නේ. ඊට අමතරව ලබා දුන්නත් කමන්නේ මේ වගේ මිල ගණන්. මේක තමයි කතා කරන්න වැදගත්ම මාතෘකාව. මේවා මිනිස්සුන්ට දැන් අමතක වෙලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව කරන වැඩ මිනිස්සු දන්නේ නැහැ. ගරු කිරියල් ඇමතුමාලා මේ රටට ඉතුරු කරලා තියෙන මුදල් ප්‍රමාණය මිනිස්සු දන්නේ නැහැ. ගරු අමාත්‍යාංශයේ ලේකම්තුමාලා, ආර්.ඩී. එකේ අපේ සභාපති සූර්යාජ්ජිමත්තුමාලා කොච්චර මුදල් ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. මෙන්න මම ඒකට උදාහරණ කීපයක් කියන්නම්. ඉස්සෙල්ලාම මම කියන්නම්, රජයේ 2015ට පස්සේ ජියෝ සෙල් ෆන්ඩ්, ඒ කියන්නේ රජයේ මුදල් යොදාගෙන කරපු ව්‍යාපෘතිත් 2015ට කලින් දේශීය බැංකු ණය යටතේ කරපු ව්‍යාපෘතිත් රජයේ අරමුදල් යටතේ කරපු ව්‍යාපෘතිත් අතර එක එක ඒකකයන් අතර මම සංසන්දනයක් කරලා පෙන්නන්නම්. ඇග්‍රිගේට් බේස් මේ නව රජයේ ඒකකත් එක්ක සංසන්දනය කරනකොට දේශීය බැංකු ණය ආධාර යටතේ ගිය රජය කරපුවා 89%ක් මිල වැඩි. ඊළඟට රජයේ අරමුදල් යටතේ කරපු ව්‍යාපෘතිවල 142%ක් මිල වැඩි. ඊළඟට ඇස්පෝල් කොන්ක්‍රීට් බයින්ඩර් කෝස් තාර කාපට් එක ඇතිරවීම මේකේ අද මිලට වඩා 146%ක් වැඩි. ඒ දවස්වල දේශීය බැංකු ණය ආධාරතේ කරපුවා 140%ක් වැඩි රජයේ අරමුදල් මඟින් කරපුවා. ඊළඟට ඇස්පෝල් කොන්ක්‍රීට් සර්විසින් වෙයරින් කෝස් එක උඩින් අතුරන කාපට් එක 179%ක් වැඩි දේශීය බැංකු ණය ආධාර මඟින් කරපුවා. 150%ක් වැඩි රජයේ අරමුදල් වලින් කරපුවා. කොච්චර මුදල් ප්‍රමාණයක් ගසා කාලා හොරගම් කරලා තියෙනවද කියලා හදලා බලන්න වෙනවා. මම කියනවා ආර්.ඩී. එකට ගණන් කරලා පෙන්නන්න, හදලා පෙන්නන්න මේ අවුරුදු ගාන තුල මේ වැඩිවීම හරහා කොච්චර මුදල් ප්‍රමාණයක් රට අහිමි කළා අපේ රට ණය කරලා තියෙනවද කියන කාරණේ. ඊළඟට රෝඩ්වේ එස්කේවේෂන් 203%ක් වැඩි දේශීය බැංකු ණය ආධාර යටතේ කරපු ව්‍යාපෘතිවල 68%ක් වැඩි දේශීය අරමුදල් මගින් කරපු ව්‍යාපෘතිවල ඔච්චර හොරගම් කරලා තියෙනවද? අලහප්පරු මහත්තයලා මේවා දිහා බලාගෙන අහක බලාගෙන හිටපු කරුමේ කොච්චරද මේ පාපේ කරුමේද කියලා හිතා ගන්න පුළුවන්. ඊළඟට මම හයිවේ සංසන්දනය කරනවා. දැයිය පෙරේදා වැදගත් තීන්දුවක් ගත්තා. දේශීය සමාගම් වලට මීරික විඳන් කුරුණෑගල කොටස දුන්නා. සමාගම් 12ක් හෝ 13ක් එකතු කරලා ඒ පැකේජ් 3ක් විදියට අපේ දේශීය සමාගම් ඉතාම ලක්ෂ සමාගම් තියෙනවා. ඒ සමාගම් වලට මීට පස්සේ මේ අත්දැකීමත් එක්ක පළපුරුද්දත් එක්ක ලෝකේ ඕනම රටක ගිහිල්ලා හයිවේ ටෙන්ඩර් එකක් ගන්න පුළුවන් සුදුසුකම් මේ තුලින් ලැබෙනවා. ඒ තීන්දුව ගත්තු ගරු කිරියල්ල ඇමතුමාට, ලේකම්තුමාට, සභාපතිතුමාතුළු, අපේ රජයේ අගමැතිතුමාට, ජනාධිපතිතුමාට මම විශ්වාසවන්ත වෙනවා මේ දැවැන්ත තීන්දුව ගැනීම සම්බන්ධව. එතකොට මේ තීන්දුව ගන්නවත් එක්කම සමහරු කියනවා මේ මිල ගණන් පිළිවෙත චෝදනා කරන්න එනවා. ඒකත් මම කියන්නම්. මම කැමති ඒ ටෙන්ඩරේ මිල ගණන් සංසන්දනය කරන්න ව්‍යාපෘති 3ක් එක ව්‍යාපෘතියක් තමයි දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හම්බන්තොට කොටස කිලෝමීටර 25 මුදලුත්, මත්තල බෙලියත්ත කොටසත්, කඩවත කෙරවලපිටිය වටරම් මාර්ගයේ ව්‍යාපෘතියත් එක්ක සබ් බේස් කෝස් ෆෝ ෆ්ලෙක්සිබල් පේමන්ට් මේකේ මේ අපි ඊයේ පෙරේද දුන්නු මිල ගණනුත් එක්ක 89%ක් වැඩි මත්තල හම්බන්තොට දැනට යන ව්‍යාපෘතියක්, 66%ක් වැඩි මත්තල බෙලියත්ත, 101%ක් වැඩි කඩවත කෙරවලපිටිය. කොහොමද ගැයිල්ල? ඊළඟට සබ් බේස් කෝස් ෆෝ රිජ් පේමන්ට් 86%ක් වැඩි මත්තල හම්බන්තොට, 66%ක් වැඩි මත්තල බෙලියත්ත, 189%ක් වැඩි කඩවත කෙරවලපිටිය. ඊළඟට ප්‍රයිම් කෝට් 30%ක් වැඩි මත්තල හම්බන්තොට, 45%ක් වැඩි මාතර බෙලියත්ත, 44%ක් වැඩි කඩවත කෙරවලපිටිය. ඊළඟට තව එකක් කියන්නම්. ඇස්පෝල් කොන්ක්‍රීට් බයින්ඩර් කෝස් 30%ක් වැඩි මත්තල හම්බන්තොට, 25%ක් වැඩි මාතර බෙලියත්ත, 51%ක් වැඩි 22%ක් වැඩි කඩවත කෙරවලපිටිය. ඇස්පෝල් කොන්ක්‍රීට් වයින් වෙයරින් කෝස් 3%ක් වැඩි මත්තල හම්බන්තොට, 25%ක් වැඩි මාතර බෙලියත්ත, 22%ක් වැඩි කඩවත කෙරවලපිටිය. මේ වගේ ගණනාවක් රේන්ෆෝස් කොන්ක්‍රීට් රේන්ෆෝස් ස්ටීල් සියයට විතිස් දෙකක් වැඩී සියයට විසි දෙකක් වැඩී ව්‍යාපති දෙකක මේ විදිහට ගණ නාවක්ම තවකක් කැන්ටුවන් ගේබියන් බොක්ස් සියයට එකසිය කොළහක් වැඩි මත්තල් හම්මතුන මේ විදිහට විශාල මුදල් ප්‍රමාණයක් වැඩිපුර ඉතුරු කරලා තියෙනවා ගරු මේ අමතුම ඇතුළු මේ නිලධාරි මණ්ඩලය මේ විදිහට මං හිතන්නේ මේ රටට ඉතුරු කරලා දුන්න මුදල් අපිට කියලා නිම කරන්න බෑ ඒ විතරක් නෙමෙයි දවල් සලාපරමතුමා ගල්පැන්න බොරුවක් කිව්වා සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එකේ කඩවත මීරිගම කොටසට බිලියන 6 ගානක් කිව්වා අමූලික පට්ටපල් බොරුවක් ඒ කියලා තියෙන සෙන්ට්‍රල් අවුටර් සර්කියුලර් රෝඩ් සෙක්ෂන් 3 එකේ තමයි බිලියන 6.93 තුනක් මෙතුමාට කොළ පැටලිලා වයර් මාරු වෙලා බිලියන 4.26යි මේ අරමුදල ඒ වගේම කියන්න ඕන මේ ඉංජිනේරු අස්තමේන්තුවත් එක්ක සංසන්දනය කරනකොට සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ ඒ මේ දේශීය සමාගම් වලට දුන්නු ව්‍යාපෘතිය ඉංජිනේරු අස්තමේන්තුවට සාපේක්ෂව 8% මිල වැඩි ඉංජිනේරු අස්තමේන්තුවට 8% මිල වැඩි එතකොට අවුටර් සර්කියුලර් තුන්වැනි අදියර 15.67% වැඩි ඊළඟට මත්තල බෙලියත්ත කොටස දැනට ක්‍රියාත්මක වෙන පසුගිය රජය විසින් දුන්න එක 20.7% වැඩි බෙලියත්ත වැටිය කොටස 19.4% වැඩි වැටිය අන්දරවැය කොටස 32.4% වැඩි සාමාන්‍යයෙන් 30ට වඩා එහාට යන්න බෑ අස්තමේන්තු ඉංජිනේරු අස්තමේන්තු 30ට එහා යන්න බෑ මේක 32.4% ගිහිල්ලා මේවා තමයි හොරකම් ඊළඟට මත්තල හම්බන්තොට කොටස 17% වැඩි මෙන්න මේ විදිහට තමයි රාජපක්ෂ යුගයේ මේ රටේ සංවර්ධනය වුනේ මේ රට ණය කරපු සංවර්ධනයේ ප්‍රතිඵල තමයි අපි මේ කියන්නේ ඒ නිසා අපි ගරු කිරියල් ඇමතුමාට ඒ වගේම අපේ නිලධාරීන්ට
මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක් කාලයයි තියෙන්නේ
මේ විදිහට මේ ව්‍යාපෘති වලට ඒ වගේම අපේ නියෝජ්‍ය ඇමතුමා අධ්‍යාපනතුමාට විශාල මුදල් ප්‍රමාණයක් ඉතර කියලා මේ රට ලබා දීම සම්බන්ධ ඒ වගේම විශ්වවිද්‍යාල ගැන කතා කරන්න ඕන විශ්වවිද්‍යාල ගැන කතා කරද්දී මේක තමයි අපේ රටේ අධ්‍යාපනයේ සුවිශේෂ පෙරලියක් ඇති වුණු යුගය අපේ ඇමතුමා ඉන්නවා රාජ්‍ය ඇමතුමා ඉන්නවා අපේ රටේ ලොකු ඇමතුමා හිටපු අධ්‍යාපන ඇමතිවරයා විදිහට විශාල පෙරලියක් මේ රට ඇතුළේ ඇති කරලා තියෙනවා බිලියන 62ක විශ්වවිද්‍යාල පදවි සඳහා ප්‍රතිපාදන ලෙස බිලියන 62ක් දක්වා මුදල් වැඩි කරලා තියෙනවා 141 වර්ධනයක් ඒ වගේම අපි දන්නවා දේශීය ණය අරමුදල් මගින් බිලියන 10.3 ආයෝජනයක් මොරටු විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ආයතනයේ දියගම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බිලියන 10.3 ඒ වගේම දේශීය අරමුදල් භාවිතයෙන් කඩිනම් ශිෂ්‍ය නේවාසිකාර ඉදිකිරීම යටතේ 2016 වසරේදී බිලියන රුපියල් මිලියන 2945 මේ විදිහට විශාල අධ්‍යාපන ශිෂ්‍යලේ පෙරලියක් කරලා තිනවා. ඒ වගේම අපි දන්නවා කුලියාපිටිය අපි වෛද්‍ය පීඨයේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරලා තියෙනවා. මේ විදිහට අධ්‍යාපනයේ සුවිශේෂ දායකත්වයක් දක්වපු මේ වගේ ආණ්ඩුවක් මම හිතන්නේ
අවසන් කරන්න ඕන මන්තුවා.
හම්බෙලා නැහැ. මට විනාඩියක් දෙන්න ඔබතුමාට. මට සිතුවම් දෙනවා. අතරම මේ වෙනස තමයි අපි බලාපොරොත්තුනේ රටේ ජනතාව බලාපොරොත්තුනේ මේ වෙනස පාරවල් 72ක් තමන්ගේ ගජ මිතුරන්ට දීලා පාරවල් 72ක හිතුව ගණන් වලට තමන්ගේ හිතතුන්ට දුන්නු අවධියක් අපි වෙනස් කරලා තියෙන්නේ
අවසාන කරන්න මන්තුවා
කොච්චර මුදල් ප්‍රමාණයක් ඉතුරුද කියලා ඒ නිසා අපි ඒකාබද්ධ කල්ලියට කියනවා බොරු පුරාජය රෝණ
නැහැ
හරි තර්කයක් කරන් ඇවිල්ලා අපිත් එක්ක විවාද කරන්න එන්න කියන එක මතක් කරමින් මේ අයව ඇතුළෙන් මේ රටේ සංවර්ධනය ඉදිරි දැක්ම පේනවා 2017 වසර අනිවාර්යෙන් මේ රටේ සංවර්ධනය කර යන වසර විදිහට හඳුන්වමින් මට කාලය ලබා දීම සම්බන්ධව ස්තුතියි මම නවතිනවා බොහොම ස්තුතියි
මීළඟට ගරු සීබී රත්නායක මන්ත්‍රීතුමා
ගරු මූලාසන රූඩ කාර්යක සභා මන්ත්‍රීතුමනි අද මම ස්තුතිවන්ත වෙනවා මේ අයවැය විවාදයේදී මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඒ වගේම වෘත්තීය පුහුණු අමාත්‍යංශයත් විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයත් යටතේ ඒ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව රටට ගැළපෙන රටට උචිත ඒ වගේම අනාගත පරපුර නිර්මාණය කිරීමේ මහා දැවන්ත කර්තව්‍යයකට අතගහන අමාත්‍යංශ තුනක් එක පැත්තකින් මොන්ටිසෝරියක ඉඳලා නැත්නම් ලදරු පාසල ඉඳලා විශ්වවිද්‍යාලයට එන දරුවාගේ අවසාන කඩේම පණින තැනදී ඒක විෂය භාර අමාත්‍යවරයා හැටියටත් ඒ වගේම පාසල් හැර ගිය දරුවන් සාමාන්‍ය පෙළ අතහැරුණාම උසස් පෙළ අතහැරුණාම හැකියාවට අනුව රැකියාවක් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අවස්ථාව සලසා දීම නිපුණතා අමාත්‍යාංශ හැටියටත් එවැගේම විද්‍යා තාක්ෂණ දක්ෂතාවයේ කුසලතාවයන් හැකියාවන් එක රටට ලෝකෙට හඳුන්වා දීමේ අවශ්‍යතාවයට සඳහා පිළිඹුම් කරන අමාත්‍යාංශ තුනක් හේතු වගේම මේ සියල්ලටම අවශ්‍ය වෙනවා මාර්ග පද්ධතිය. සමම් පළමුවෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ලක්ෂ්මන් කිරිගල් මැතිතුමනි. ඔබතුමා දන්නවා මධ්‍යම පළාතේ නුවරළි දිස්ත්‍රික්කය ඉතාම ග්‍රාමීය මට්ටමේ සහ වගේම නොදියුණු පළාත් හැටියටත් වතු ශේත්‍රයේ තිබුණු මාර්ග පිළිබඳව විශේෂ අධ්‍යයනයක් හැටියට ඔබතුමා දන්නවා ඇති. මට මතකයි මම 1992 සංවිධායක ධූරය ගන්නකොට ඔබතුමා ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ඒ වතු වෘත්ති සමිති භාරව කටයුතු කරපු මන්ත්‍රීතුමා හැටියටත් ඒ සභාපති හැටියටත් එදා ඔබතුමා කටයුතු කරා. අපි කතා කරේ ඒ දිළිඳු ජනතාව, කම්කරු ජනතාව ඒ සඳහා ඔවුන්ට මාර්ග පහසුකම් සලසා දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. ගමයි වත්තයි යාකරන තැන ඉඳලා අපි එතනින් සංහිඳියාව පටන්ගෙන අපි ඉස්සරහට යමුයි කියන එක. ඉන්දිය සම්භයක් තියෙන ජනතාව ඒකරාශි කරමින් ගාමී මට්ටමේ ජනතාවත් ඒකරාශි කරමින් ඒ බැඳියාව එකතු කරගෙන යන්න පුළුවන් කියන එක. එසයි ඒ අවස්ථාව පෞගිය 2005න් පස්සේ අපිට ඒ අවස්ථාව සැලසුණා. මඩගොඩේ එළියෙරිගිය මාර්ගයන් කොන්ක්‍රීට් මාර්ගයන් බවට පරිවර්තනය කරලා කරත්ත පාරර වෙනුවට අපිට එදා කාපට්ටු මාර්ගව අතුරලා කොළඹයි නුවරළියයි ඉතා ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් මාර්ග ලංකාවේ අනිත් පැතිවල තියෙන මාර්ග වගේම සකස් කිරීම සඳහා ආරම්භ කරා. සමනියෝජනය කරපු ආසනය වලපනේ ආසනය දරිද්‍රතාවයෙන් එබී ඒ වගේම 1815 ඉඳලා ඒ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරලි කෝලහල කරපු නිසාම ඔවුන් හුදකලා කෙරුවා. ඔවුන්ට ආර්ථිකය ගොඩනගා ගන්න බැරි මට්ටමකට පහතර වැටිලා තිබුණා මාර්ග පද්ධතිය සකස් වුණේ නොවුන නිසා. සත තවලන් යුගය අවසන් කරන්න ඒ කාලවකවානුවේදී පුළුවන්කම ලැබුණා. සම මම ස්තුතිවන්ත වෙනවා එදා යෝජනා කරපු අයි මාර්ග අයි ප්‍රොජෙක්ට් එකේ මාර්ග ටික නැවත සකස් කිරීම ඒ සඳහා නිසි අයකරෙන් කටයුතු කරන්න මාර්ග සතිය ආරම්භ කරලා ඔබතුමා අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. සයි බැඳීම තියෙනවා පහළ බදුල්ල මාර්ගයේ වලපනේ සහ ඌව ව්‍යාකරණ පාලම උමාවේ පාලම ඒ වගේම හඟුරංකත මාවේ පාලම සහ පදියපැලල්ල පාලම ශක්තිමත් හා අභිමානවත් විදිහට ගෙනියන්න පුළුවන් අවස්ථාව සලසා දීම යෝජනාවක් හැටියට ඔබතුමාට මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. සම මේකේදී වගේම අයි ප්‍රොජෙක්ට් එකේ මාර්ග හතක් තිබුණා. මේ හතේ ඒ තිබුණු සීමාවන් අඩු කරලා තියෙනවා මෙතුමා. ඒ සීමාව අඩු කරලා ඒ පළල්ලු ප්‍රමාණය අඩු කරලා තිබුණු ආකාරයෙන් ක්‍රියාත්මක කරලා එතනමුත් බාගට නතර වෙනවා තැන් වගේ කියනක ආරංචියක් තියෙනවා. ඒ ආරංචිය මත තමයි මම කතා කරන්නේ. මේක සැබෑත් අතු හොයලා බලලා සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වූ ප්‍රදේශයන් හැටියට ඒ අවස්ථාව සලසා දෙන්න හඟුරංකත වලපනේ කොත්මලේ ආදී මාර්ගවල රටේ සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා වගේම මම නියෝජනය කරන මට මහජන නියෝජක හැටියට 94 ඉඳලා මේ දක්වා පාර්ලිමේන්තුවට එන්න අවසරය දුන්න නුවරළි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඒ අවශ්‍යතාව සැපිරීම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන්න කියලා මම විශේෂයෙන් යෝජනා කරනවා. ඒ නිසා මේ අවස්ථාව කඩිනම්ම කටයුතු කරලා දුන්නොත් මේ කාරණේදී විශාල වැඩ කොටසකට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට වෙන දරුවන්ට මේ මාර්ග පහසුකම් අවශ්‍ය වෙනවා වගේම ඔවුන්ට නේවාසික පහසුකම් පෞගේ රජය තුළ ක්‍රියාත්මක කරනකොට ඔබතුමා වැඩි දියුණු කරනවායි කියන යෝජනාව මේ සඳහන් වෙනවා. ඒ සඳහන් වීම ඉතා වැදගත්. අපි දන්නවා අපේ ගන්ධනව්වල ගොවියගේ කම්කරුවගේ දරුවා, වතුකම්කරුවගේ දරුවා එදා ඒතෙන් එන්නකොට ඔවුන්ට ඉන්න අවශ්‍ය පසුබිමක් තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් පාසල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතයට ආයුබෝවන් කියපු තැනුත් තියෙනවා. ඒතනින් ගලවගෙන ඔවුන් රටට අනාගත පරපුරට දායද කර දෙන්න අවස්ථාව අවකාශය සලසා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. සම මේ තත්ත්වයන් යටතේ අද බිහිවෙන හෙට දවසේ බාර ගන්න වෛද්‍යවරු ඉංජිනේරවරු ඒ සඳහා පාසුකම් සැලසීම අත්‍යවශ්‍ය වෙනවා. උද්ඝෝෂණ වර්ජන තර්ජන මේ සියල්ල එනවා. අකටයුතුකම් අසාධාරණකම් ඉදිරියේ ඒ සඳහා ඔවුන්ට තැහුම්කන් දෙමින් ඒ අවශ්‍ය කටයුතු කිරීමේදී අපි අනාගත පරපුර වෙනුවෙනුයි යම් දෙයක් කරන්න අපි සූදානම් වෙන්නේ. ඒ කරපු දේ ගැන අපිට කතා කරන්න පුළුවන්. අද අපි මේ පාර්ලිමේන්තුව ගැන කතා කරනවා නම් අපිට කවදාකවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඒ වගේම අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ එදා දිලුඳු ජනතාව නගා සිටීම සඳහා දිවංගත ආර්. ප්‍රේමදාස පැතුමා. ඒ වගේම මේ රටේ යුද්ධය අවසන් කරලා කෝටි දෙකක් වෙන ජනතාවගේ මරණ වරන්තෝ තමන්ට ලබාගෙන මෙරට නිදහස් කරලා රට සංවර්ධනය කරන මාර්ග පද්ධතිය සකස් කිරීමේදී ගත්තා වූ තීන්දුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයට ගත වෙලා තියෙනවා. දේශපාලඥයෙක් හැටියට වගකීමක් තියෙනවා. අපි යම් දෙයක් මහජන ඡන්දයෙන් පත් වුණා නම් අපි පෞද්ගලිකව එකිනෙකාට මඩ ගහ ගන්නවට වඩා එක අර කොහොරකම් කෙරුවා මේක හොරකම් කෙරුවා කියලා කියනවට වඩා මං හිතනවා නලින් බණ්ඩාර මන්ත්‍රීපාට වුණත් මේක හොඳ යෝජනාවක්. හැම මොහොතකම කතා කෙරුවොත් පෞගේ කාලපකවානුවේදී මහින්ද රාජපක්ෂ හොරු හොරු කියන එක කියන්න පටන් ගත්තා. ඊළඟට රාජපක්ෂ පරම්පරාව හොරු හොරු කියන්න පටන් ගත්තා ද්වේෂය හා වෛරයත් එක්ක. අපි කල මෙහෙවර ගැන කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. ආරම්භයක් දීලා තිබුණා. මේ ආරම්භයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒ ඇදගෙන යන්න කටයුතු කරලා තියෙනවා. එදා චීනය හොඳ නැහැ කියලා කිව්වා. චීනය මුදල් ගන්නවයි කියලා කිව්වා. චීනය මුදල් අරගෙන කටයුතු කරනවා කියනකොට මට මතකයි ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වා මොන තාන්ති තිබ්බත් යුරෝපේ රටවල් වලින් අපිට ණය දෙනවා කිව්වොත් ඒ ආරක එපාරක වගේ දේවල් වලින් ගන්නකොට අපිට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙන තැන තියෙනවා. නමුත් චීනෙන් ගත්තා වූ ණය මුදලත් අරගෙන මේක කඩිනමින් කරපු නිසාම ඒ අවස්ථාව සලසා ගන්න පුළුවන් කියලා එදා විරුද්ධ පක්ෂයේදී තමුන්නාන්සේ ඒ මතේ හිටියා කියන එක මම සතුටුන කාරණයක්. අපිට අවශ්‍ය වුණා මහනුවරට යන්න අධිවේග මාර්ගය. අපිට අවශ්‍ය වුණා මහනුවර නගරයේ තදබදය අවසන් කරගන්න. මං හිතනවා තමුන්නාන්සේ ඒ කාර්යයට සත්‍ය වශයෙන් ඒ අවස්ථාව සලසා ගනි ඒ කාර්යය නිම කරලා දෙයි කියලා අපේ දරුවන්ට හරි එතනින් ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව සලසා ගන්න. නිසා මේ මන්දගාමි යනකොට හිතවතුන්ට දුන්නයි පෞද්ගලිකව දුන්නයි ඒකේ මුදලක් හොරා කෑවයි රත්තරන් වලින් හදන්න තිබ්බයි පාරවල් කියලා කිය කියා උදම්මනන්නේ නැතුව තවත් හොද මඩේ දාන්නේ නැතුව අපිට ලැබුණු කාර්යභාරයේදී අපි ඒ කාර්යභාරය කරමු. දාද තමුන්නාසේ අපි කියපු කතාවක් අරගෙන ඒ කතාවේදී පෞගේ දවසවල යුද්ධය වර කරනකොට ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා ඇමතුමාට චෝදනාව තියෙනවා. ඒ වගේ මේක හොද මඩේ දාලා අපි යනවට වඩා අපි යුද්ධය අවසන් කරලා නිදහස් වූ රට මේ රට සංවර්ධනය කරන්න පුළුවන් අවකාශය අවස්ථාව සරසා දීලා තියෙනවා. මෙන්න මේ தත්ත්වයේ යටතේ ග්‍රාමීය මට්ටමේ මාර්ග පළාත් සභාවේද ප්‍රාදේශ සභාවේද නැතුව ඔබතුමත් ඒ මාර්ග සකස් කිරීම සඳහා මාර්ග සතිය ක්‍රියාත්මක කරන්න ගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. අපි වගේ ගම්මාන දුෂ්කර ගම්මානවල තියෙන අඩුපාඩු සපුරාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන නිසා හොඳ දේ හොඳයි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කිසි වෙලාවක අපි පැකිලෙන්නේ නැහැ. ඒ වැරදි දේ වැරදි කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි සියලු දෙනාම එක අරමුණක් කරා යමු. ඒ අරමුණ මොකක්වත් නෙමෙයි මේ රටේ ජාතික දේශපාලනය වගේම අමාත්‍යංශවල ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු වෙනවා. මේ ජාතික ප්‍රතිපත්තියේ ඇමතිවරු රජයන් මාරු වෙනවට වඩා අවශ්‍ය වෙනවා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා එකිනෙකාට චෝදනා කරලා එකිනෙකා කරපු විවේචනයන් දිහා බලාගෙන ඉන්නවට වඩා ජාතික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙන යෑමේ අරමුණ කරා අපිට යා යුතු වෙනවා. රට සංවර්ධනය කිරීමේ වගකීම අපි සියලු දෙනා මේ 225 දෙනාගේම සතු වා කාර්යභාරයක් වෙනවා. බහුතරයක් ආණ්ඩුවක් හැටියට ඉන්නකොට සුළුතරයක් හැටියට අපි ඉන්නකොට ඒකාබද්ධ විපක්ෂය චෝදනා ලක් වෙන විපක්ෂයක් හැටියට කටයුතු කරනවා නම් සත්‍ය ලෙස රටට මේ ජාතියට ඒ වගේම මේ මාතෘභූමිය වෙනුවෙන් ඒ වැරදි කියන එක අපි කියන්න කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ. කාටවත් වෛරි දේශපාලනය කරන නෙවෙයි කාගෙන්වත් උදුරගත්ත විදියට කතා කරනවා නෙවෙයි හරිදේ යවන්න අපි හරිදේ හරි කියලා කියන්න අපි සූදානම් වෙනවා කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එනිසා පෞගේ අයවැය වෙලාවේදී දුන්න පොරොන්දු ගණනාවක් තියෙනවා මන්ත්‍රීතුමනි. මේ ඉටු නොවුණු පොරොන්දු ටික මම හැන්සාඩ් ගත කරනවා. හැන්සාඩ් ගත කරනවා වගේම අද රුපියල ඉතාම පහළ මට්ටමට බාල්දු වෙලා නැත්තම් පහත වැටිලා තියෙනවා. එදා 130 තිබ්බ ඩොලර් එක අද 150 දක්වා ඉහළට යනකොට මම හිතනවා අපේ ජීවන වියදම තවත් ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවත් ඇති වෙනවා. ඒක කිසි කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපිට අවශ්‍ය බහන්න මිලදී ගැනීමේදී අපිට අවශ්‍ය ආහාර මිලදී ගැනීමේදී අපි වැඩි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මේ වැය කිරීම සිදුවීමේදී මහජනතාවගේ අවශ්‍යතාවය සපුරන්න අපිට නොහැකි වෙනවනම් රජයක් අප්‍රසාදයට ලක්වීම වළක්වා ගන්න එකිනෙකාට ඇඟිල්ල දික් කරලා ක්‍රියාත්මක කරනවට වඩා ඒ සඳහා පාසුකම් සපයා ගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ සඳහා උත්තර සපයා ගැනීම අපේ වගකීමක් වෙනවා. එනිසාම මම කියන්න කැමති අපි හැම වෙලාවම සුභවාදීව හිටලා සුභවාදීව කටයුතු කරන්න අපි නිරන්තරයෙන්ම සූදානම් මහජනතාවගේ සුභසිද්ධිය සඳහා. එනිසා නිලධාරි මහත්වරුන් නොවන මහත්වරුන්ටත් මේ ආණ්ඩු වෙන ආණ්ඩු යනවා. හැබැයි ජාතික වශයෙන් ගන්නා වූ තීන්දු ඒසේ නතර නොකර ඉස්සරහට යෑමේ වගකීමක් වෙනවා. අරයාගේ බෝඩ් එකද මෙයාගේ බෝඩ් එකද අරයාගේ නමද මෙයාගේ නමද නෙවෙයි අපිට තනතුරු තානාන්තරවලට වඩා අපි කරපු හේවර අපි ගැන හිතන්න පුළුවන් වෙයි. කවදා හරි නිලධාරී මහත්මාතුමිනුත් විශ්‍රාම යනවා. ඔබට තියෙන ආත්ම තෘප්තිය මොකක්වත් නෙවෙයි. ඔබ කරපු සේවාව කාලය තුලදී ඔබ ලැබූ තෘප්තිය ඔබ කළ සේවය ගැන මෙනෙහි කරන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. අද ඒක නිසා සමහර වෙලාවට හොරු වංචාකාරයෝ කියලා අපි එහාට ගියාම නිලධාරිය අද වැඩ කරන්න හරි අසීරුතාවෙන් ඉන්නේ ඇමතුමනි. ඒ අවසීරුතාවය නිසා ඒ ආරක එෆ්ආරක අර කිසිම දෙයක් කරන්න සූදානම් වෙන්නේ නැත්තම් ඉතිහාසයට ගත වෙන වැඩ ටික ක්‍රියාත්මක කරන්න අද පුළුවන්කමක් ඇත්තේ නැති වෙනවා කියන එක පැහැදිලිව තමුන්නාසේලා දන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉඳලා ගත්තොත් දිසාපති කාර්යාලේ ඉඳලා අමාත්‍යංශයට ගත්තොත් නිලධාරීන් ඒ තමන් ඒ විස්්‍රාම වැටපට මොකක් හරි දෙයක් වෙයිගේ ඒක නිසා නියාමානුකූලව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න ඕනේ කියන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ප්‍රායෝගික හිතලා ගැලුවොත් එම කොළඹට හරියන චක්‍ර ලේඛනයේ සමහර වෙලාවට මහනුවරට හරියන්නේ නැහැ. මහනුවරට හරියන චක්‍ර ලේඛනය නුවරළියට හරියන්නේ නැහැ. භූගෝලීය පීඨීමත් එක්ක යම් යම් තීන්දුව ගන්න වෙනවා. ආපදාවක් වෙනකොට තීන්දුවක් ගන්න වෙනවා. මේ තීන්දුව ගැනීමේදී අර වටරවුමේ ගිහිල්ලා එනකොට ඒ ආර එකයි එෆ් ආර එකයි එක්ක ඒ තීන්දුව ගන්නවා නම් ඒ තීන්දුව වලදී නිලධාරින් අපිට බැනලා වැඩ නැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාගෙන කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවක් විධායකත්වයක් ව්‍යවස්ථාදායකත්වයක් තියෙන්නේ ඒ සඳහා තීන්දුව తీරක් ගන්න. ඒ තීන්දුව වලින් තමයි අධිකරණයට යන්නේ. මේක තමයි ඒ න්‍යාය පුස්තකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක අපි ඉස්සරහට යෑමේදී ඒ තීන්දුව ගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. ඒ අවශ්‍ය පහසුකම් ලබා ගත්තටම තමයි අපිට ඉතිහාසයට අපි යම් දෙයක් කෙරුවයි කියලා කියන්න පුළුවන්කම ලැබුණේ.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමනි. මම මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ මගින් ඒ හැකියාවට අනුව රැකියාවක් ලබා දෙන්න කටයුතු කිරීමේදී ඔවුන්ට ඒ පහසුකම් ලබා දීම සහ ඔවුන්ගේ ආකර්ශනීය තැනක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය පහසුකම් සැපිය යුතුයි කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරනවා. තාක්ෂණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් හැටියට විද්‍යාත නිලධාරීන් හැටියට පත් කරලා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දීපම ඔවුන්ගේ පසුබිම් ප්‍රමාණ කරමින් ඔවුන්ගෙන් ගන්නා වූ තීන්දුව తీරක සහ ඔවුන්ගේ හැකියාව දක්ෂ දරුවන් ඉදෙන්ද ගන්න තෝරා බේරාගෙන ගන්නවා නම් ඒ අවශ්‍ය පහසුකම්
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
මගේ අපේ වගකීමක් වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මේ අවස්ථාව සලසා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අමාත්‍යවරු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මම හිතනවා ඇමතුමනි අපිට අපේ වගකීම ඉෂ්ට කිරීමේදී අපි මීට ප්‍රායෝගිකව මීට වඩා හොඳින් හිතලා බලලා ක්‍රියාත්මක කළ යුතු අවකාශයක් අවස්ථාවක් කියන එක ප්‍රකාශ කරනවා.